සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලිඛේ විමානේ දීපේ රට්ඨේ ච ගාමේ තරුවන් ගහනේ ගේහවත් තුම්හි ඛෙත්තේ භුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බ නාගා තිට්ඨන්තා සම්ති කේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයං භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජතේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ රත්නපුර මුද්දුවේහි පදිංචි අනෝමා වන්නියාරච්චි මෞතුමිය ඒ වගේම ගයන් වන්නියාරච්චි පුතණුවන් එම ලේලිය සහ මොනුබුරු මිනිබිරියන් ඒ වගේම කැනඩාවේ පදිංචි සමන්ති වන්නියාරච්චි දියණිය එම බෑණනුවන් මොනුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුලේ පින්නතුන්ගේ දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මීට වසරකට ඉහතදී මිය පරලොව යන්නට යදුණු සුනිල් ගාමිණී වන්නියාරච්චි ආදරණීය පියතුමන්ට දයාබර ස්වාමි පුරුෂයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන විශේෂයෙන්ම ගයන් වන්නියාරච්චි මහත්මයා ඇතුළු ඒ දායක පින්නතුන් අපට ආරාධනා කරන්නට යදුනේ මේ ධර්මදේශනාව සුවිශේෂ ධර්මදේශනාවක් හැටියට සිද්ධ කරන්නට. ඒ තමයි බොහෝ අවස්ථාවල අපේ භික්ෂුන් වහන්සේලා වශයෙන් මහජනතාවට මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන ගිහි පැවිදි සියලු දෙනා වෙනුවෙන් විවිධ දේශනාවන් පවත්වනවා. ගයන් වන්නියාරච්චි මහත්මයා මෙවර අපට ආරාධනා කරන්නට යෙදුනේ දෙවි බඹුන් වෙනුවෙන් සියලුම මනුෂ්‍ය නොවන අවශේෂ සියලු සත්වයින් වෙනුවෙන් ප්‍රයෝජනවත් වෙන ධර්මානුශාසනාවක් පවත්වන හැටියට. ඒ අනුව අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ බෝසත් පාරමිතා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය කුමක්ද කියන මේ කාරණය පැහැදිලි කර දෙමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්න. එතනදී දෙවියන් කියලා අදහස් කළේ මනුස්ස නොවන්නා වූ සියලු දෙනාගෙන් බෝසත් පාරමිතා පූර්ණයේදී ඒ ගමනට කෙබඳු දායකත්වයක් ලබා දිය හැකිද, ඒ අයට කෙබඳු කාර්යභාරයක් විශේෂයෙන් පැවරෙනවද, ඒ වගේ මේ අවස්ථාව තේරුම් අරගෙන කුසල් දහම් කරගන්නටත් තම තමන්ගේ පාරමිතා දියුණු කරගන්නටත් ඒ ශාසනයට පිරිවර හැටියට එකතු වෙන්නටත් අන් අයට ඒ සඳහා සහාය වෙන්නටත් විවිධ පැතිවලින් බ්‍රහ්ම දිව්‍ය රාජයින් ඇතුළු ඒ වගේම ප්‍රධාන වශයෙන් සක් දෙවිඳුන් ඇතුළු සදෙව්ලොවෙහි වාසය කරන සියලු දෙවි දේවතාවුන්ටත් ඒ වගේම ඉන් පරිබාහිර වූ අවශේෂ සියලු සත්වයින්ටත් ඒ බෝසත් වත සම්පූර්ණ කරන්නට බෝසත් පාරමිතාවන් පූර්ණේ කරගන්නට සහාය වෙන්නට පුළුවන්කම තියෙනවා. එතනදී බෝසත් ධර්මය පුරන්නට උපකාර වෙනවා කියලා කියන්නේ හුදෙක් පුද්ගලයෙක් වෙනුවෙන් කරන උපකාරයක් නොවේ, සම්බුද්ධ ශාසනයක් ගොඩනගන්නට කරන උපකාරයක්. සෑම බෝසත්වරයෙක්ම පාරමිතා සම්පාදනය කරන්නේ මේ සසර ගමනේහි තවත් බුදුවරුන්ගේ ශාසන තල පසු කරමින්. එතකොට ඒ හැම අවස්ථාවක මේ බෝසත්වරු තම තමන් ගුණධම් සම්පාදනය කිරීම වශයෙන් ඒ තමන් ජීවත් වෙන කාල වකවානුවට අයත් වූ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට මහඟු මෙහෙවරක් සිද්ධ කරනවා. එතකොට බ්‍රහ්ම දිව්‍ය රාජයෙන් ඇතුළු සියලු දෙවි දේවතාවුන්ට ඒ වගේම අවශේෂ සත්ව සමූහයාට පුළුවන්කම තියෙනවා ඒ බෝසත්වරයා කරන කාර්යභාරයේදී සහාය වෙමින් පවතින සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට. ඒ වගේම ඒ කාර්යභාරයට දායක වීම වශයෙන් සහාය වීම වශයෙන් මතු සසුන ගොඩනගන්නට ප්‍රබල දායකත්වයක් දරන්නට පුළුවන්. විශේෂයෙන්ම පින්නතුනි අපි මෙහිදී සිහිපත් කළ යුතු කාරණය තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ හුදෙක් මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා පමණක් නෙවෙයි. තුන් ලෝකයේම වාසය කරන සියලුම සත්ව සමූහයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙහි පහළ වෙන්නේ. එතකොට ඒ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂ නමකින් හඳුන්වනවා සත්තා ශාස්ත්‍රු කියන නමින්. එතකොට තථාගතයන් වහන්සේ ශාස්ත්‍රු වෙන්නේ මිනිසුන්ට පමණක් නොවේ, සත්තා දේව මනුස්සානම් දෙවි මිනිසුන් දෙපාර්ශ්වයටම ඒ තථාගතයන් වහන්සේ ශාස්ත්‍රු වෙනවා. ශාස්ත්‍රු කියලා කියන්නේ මග නිවැරදිව කියා දෙන, සසර කතර නිමා කරන්නට, නිවන් අවබෝධ කරන්නට, මේ භව ගමන නිමා කරමින් කෙලස් ප්‍රහාණය කරන මග නිවැරදිව දේශනා කරන විශේෂ මාර්ගෝපදේශකයන් වහන්සේ තමයි ශාස්ත්‍රුවරයා හැටියට හඳුන්වන්නේ. තොර බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුත්වය මිනිසුන්ට පමණක් නෙවෙයි, දෙව් බඹුන් ඇතුළු සියලුම අමනුෂ්‍ය ගණයා කෙරෙහිත් කරුණා මෛත්‍රියෙන් යුක්තව දෙවි දේවතාවුන් ඒ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ මඟ පෙන්වන්නේ. එනිසා යම් කිසි කෙනෙක් ඒ බෝසත් අවදීයේදී දේවත්වයේ බ්‍රහ්මත්වයේ සිටියත් ඇතැම් විට ශාසනය පිහිටන කාල පරිච්ඡේදයේ වෙනකොට ඒ අය මනුලොවට පැමිණිලා ඒ බුද්ධ ශාසනයේ විශේෂ තනතුරු දරමින් කටයුතු කරන අය වෙන්නට පුළුවන්. ඒ වගේම තව සමහර කෙනෙක් දැනට මනුලොව ඉන්න අය ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කාල පරිච්ඡේදයේ වෙනකොට ඒ කාලයට දෙව්වත් බව ඒ වගේම බඹතලයේහි වාසය කරනවා වෙන්නට පුළුවන්. මේ විදිහට විටින් විට මේ සසර ගමනේ සැරිසරන සත්වයින්ගේ ආත්ම භාවයන් වෙනස් වෙනවා. මනුලොවින් දෙව්ලොවට, දෙව්ලොවින් බඹලොවට, බඹලොවින් යලිත් දෙව්ලොවට, මනුලොවට ආදී වශයෙන් හුවමාරු වෙමින් මේ සසර සැරිසරන්නා වූ අපි හැම දිනෙකටම සම්බුද්ධ ශාසනයක් සුරක්ෂිත කරන්නටත්, මතු සසුනක් ගොඩනගන්නටත් එක හා සමාන දායකත්වයක් දරන්නට පුළුවන් කැපවීමෙන් යුක්තව. එතන එක හා සමාන කියලා අපි අදහස් කළේ පින්නතුනේ ගෘහයක් තනනකොට ඒ ගෘහය තනන්නට විවිධ දේවල් වල ඒකරාශීත්වය සහ දායකත්වය අවශ්‍ය වෙනවා. ලීදඬු, වැලිගඩොල්, ඒ වගේම උළු ආදී සෙවිලි කරන දේවල් මේ සියල්ලක්ම ඒකරාශී වෙන්නට ඕන ගෘහයක් තනන්න. ඒ වගේම කුඩා ඇණයකින් පවා ලොකු ප්‍රයෝජනයක් අවස්ථාවෝචිතව සලසා දිය හැකියි. එතකොට නිවසක් තනන්නට වඩා වැදගත් වෙන්නේ ලීදඬුද, ගඩොල්ද, වැලිද, සිමෙන්තිද, එහෙම නැත්නම් උළුද, මේ කවරක්ද වඩා වැදගත් කියලා අපට විශේෂ කොට දක්වන්නට පුළුවන් කමක් නැහැ. යම් ඇණයකින් යමක් සම්බන්ධ කරන්නට අවශ්‍ය වූ තැන ඒ ඇණය අර සියල්ලකටම වඩා ඒ අවස්ථාවට අතිශයින්ම යෝග්‍ය වෙනවා, ප්‍රයෝජන වෙනවා, ඵලදායක වෙනවා. ඒ ඇණයකින් කළ හැකි කාර්ය අර වැලි වලින්, ගඩොල් වලින්, සිමෙන්ති වලින්, ලීදඬු වලින් කළ නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා උපකරණය ද්‍රව්‍ය කුමක්ද කියන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ, අවස්ථාව හඳුනාගෙන ඒ අවස්ථාවෝචිතව අදාළ පරමාර්ථය සාධනය කරගන්නට කෙබඳු සහදායකත්වයක් ලබා දෙන්නට පුළුවන්ද කියන කාරණය මතයි යම් කිසිවක ප්‍රයෝජනය අර්ථ සම්පන්න බව තීරණය වෙන්නේ. ඒ නිසා බ්‍රහ්ම දිව්‍ය රාජයෙන් වගේම සක් දෙවිඳුන් සුවිශේෂ කාර්යභාරයක් කරනවා බෝසත්වරයෙකුගේ බෝසත් පාරමිතා පූර්ණයේදී. ඒ වගේම අවශේෂ දෙවිදේවතාවුන්ට යක්ෂ, ගන්ධබ්බ, නාග, අසුර, ඒ වගේම භූමාට තලාටු ආදී අවශේෂ සියලු දෙවිදේවතාවුන්ට, ඒ වගේම මේ පොළවට අධිග්‍රහිත බහිරව දේවතාවුන්ට, ඒ වගේම අවශේෂ අසුර, പ്രേත ආදී ඒ ඕනෑම ආත්ම භාවයක වාසය කරන ඕනෑම සත්වයකට කරුණු මැනවින් වටහා ගත්තොත් අවස්ථාවෝචිතව ඒ බෝසත්තරයාගේ පාරමිතා පූර්ණයේදී යම් ප්‍රමාණයකට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යම් සහදායකත්වයක් ලබා දෙන්නට පුළුවන්. එතකොට සම්බුද්ධ ශාසනයක් පිහිටවද්දී අපි දන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසක් පිළිබඳව සඳහන් වෙනවා මනුලොව පිළිබඳව. ඒ වගේම අපි මුලින් සඳහන් කළ පරිදි සත්තා දේව මනුස්සානම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය මිනිස්සෙයින්ට වගේම දෙවි බඹුන් ආදී අවශේෂ සියලු සත්ත්ව සමූහයට විසිරී පැතිරී යනවා. එනිසා සම්බුද්ධ ශාසනයක් ගොඩනැගීමේ කාර්යභාරය තුලත් බෝසත්වරයෙකුට බෝසත් පාරමිතා සම්පාදනය කිරීමේ කාර්යභාරය තුලත් මිනිසුන්ගේ සහායකත්වයේ කාර්යභාරය වගේම වගකීම යුතුයකම වගේම දෙවි බඹුන්ටත් අවශේෂ සියලු සත්ත්ව සමූහයාටත් ඒ හා සමාන වගකීමක් යුතුයකමක් කාර්යභාරයක් ඉටු කරන්නට පුළුවන් ඒ බෝසත්වරයාට ගුණධම් දියුණු කරන්න. විශේෂයෙන්ම පින්තුනි දෙවියන් බඹුන් අතර විවිධ තරාතිරම් වල දෙවි බඹුන් වාසය කරනවා. ඇතැම් විට ඒ බෝසත්වරයා බුද්ධත්වයට පත්වෙන ආත්ම භාවය තුල ඍජුවම සම්බන්ධ වෙන බ්‍රහ්ම රාජයින් මේ වන විටත් දේවත්වයේ හෝ බ්‍රහ්මත්වයේ පවතින්නට පුළුවන්. එතකොට ඒ තමන්ගේ ප්‍රාර්ථනාවට අනුකූලව ඒ දිව්‍ය බ්‍රහ්මයන්ට තමන්ගේ භූමිකාව හඳුනාගෙන කාර්යභාරය හඳුනාගෙන බෝසත් ප්‍රතිපදාවට දායක වීමේ වගකීම එහිදී විශේෂයෙන් පැවරෙනවා. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයන් බෝසත්වරයෙකුගේ බෝසත් පාරමිතා පූර්ණයේදී සුවිශේෂ භූමිකාවක් ගෙන කටයුතු කරනවා සක් දෙවිඳුන්. අපි ජාතක කතා ආදී කියවෙනකොට බොහෝ අවස්ථාවලදී අපි අහලා දැනගෙන තියෙනවා සූත්‍ර දේශනාවන් වල අපිට බොහෝ කොට හමු වෙනවා සක් දෙවිඳුන් සහ බෝසත්වරයා අතර නොබිඳෙන සම්බන්ධතාවයක් ඒ දීර්ඝ කාලයක් මුළුල්ලේ සසර ගමනෙහි පවතින්නේ. විශේෂයෙන්ම බෝසත්වරයාට බෝසත් පාරමිතාවන් සම්පාදනය කරන්නට සක්‍ර දේවේන්ද්‍රයා හැම විටම තමන්ගේ භූමිකාව තුළ අදාළ කාර්යභාරය මැනවින් ඉටු කරන්නට කැපවි ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදිහට සම්මා සම්බුදුරේ අවසාන ආත්ම භාවයේ ගුරු උපදේශ රහිතව අන් කෙනෙකුගෙන් උපදේශයක් නොලබා අන් කෙනෙකුගේ සහායකින් තොරව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් සර්වඥතා ඥානය සාක්ෂාත් කරගන්නවා. එතෙක් උන්වහන්සේට වැඩෙන්නට, පාරමිතා පුරන්නට, ගුණධම් වඩන්නට සැබවින්ම අන් සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බෝසත්වරයා යම් ප්‍රමාණයකට වැඩුණට පසුව, ඒ කියන්නේ විවරණ ලාභී තත්වයට පත් වුණහම සම්බුදුවරයෙකුගෙන් විවරණ ලැබුවාට පස්සේ මේ තැනැත්තා අනාගතයේ යම් දිනෙක සර්වඥතා ඥානය සාක්ෂාත් කරනවා කියන බුද්ධ විවරණය ලැබෙන්නේ මතු කිසිදාක නොයැටෙන ආකාරයෙන් අතරමඟ ප්‍රාර්ථනාව වෙනස් නොවන ආකාරයෙන් ස්ථාවරත්වයට පත්වුණු තැනයි සම්මා සම්බුදුරයෙකුගේ විවරණය ලැබෙන්නේ. ඒ සඳහා කාරණා 8ක් සම්පූර්ණ වෙන්නට ඕන බව ධර්මයේ සඳහන් වෙනවා. manussත්තම් මිනිසෙක් වෙන්නට ඕනේ පළමු විවරණේ ලබන අවස්ථාවේ. ලිංග සම්පත්තිය වගේම පුරුෂයෙක් වෙන්නට ඕන පිරිමියෙක් වෙන්නට ඕන පළමනි විවරණේ ලබන අවස්ථාවේදී. ඒ වගේම හේතු තමන්ට ඒ නිවන් දකින්නට අවශ්‍ය හේතු සම්පාදනය වෙලා බුද්ධත්වයේ සඳහා අවශ්‍ය හේතු සම්පාදනය වෙලා තියෙන්නට ඕන. සත්තාර දස්සන බුදු කෙනෙකුගේ අභිමුඛයට පැමිණෙන්නට ඕන පළමුවෙනි විවරණේ ලබනකොට හේතු සත්තාර දස්සන පබ්බජ්ජයි වගේම පළමු විවරණේ ලබනකොට යම්කිසි පැවිද්දෙක් හැටියට සම්බුද්ධ ශාසනයක පැවිද්ද ලැබලා හෝ එහෙම නැත්නම් ඉනිසි ප්‍රවෘජාවෙන් තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා හෝ පැවිද්දෙක් වෙන්නට ඕන. ඒ වගේම ගුණ සම්පatti ධාන අභිඥා ආදී උපදවාගත්තු කෙනෙක් වෙන්නට ඕනේ. කියන්නේ තමන්ගේ අතීතය සහ අනාගතය පිළිබඳව යම් හැඟීමක් ඇති කරගන්නට. ඒ වගේම පබ්බජා ගුණ සම්පatti අධිකාරෝව චන්දතා. ඒ වගේම ඒ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන කරන ලද කුසල අධිකාරය තියෙන්නට ඕන. ඒ වගේම මම කවදා හෝ බුද්ධත්වයට පත්වී විනා පසුබසින්නේ නැහැ කියන මේ දැඩි කැමැත්ත මනසෙහි ස්ථාවරව පවතින්නට ඕන. එතකොට මේ කාරණා සම්පූර්ණ වුණු තැන තමයි සම්මා සම්බුදුරෙකුගේ විවරණ ලබන්නේ. ඒකාන්තයෙන් මේ තැනත් අනාගතයේ බුද්ධත්වයට පත් වෙනවා කියන පළමු විවරණේ ලබන්නේ. ඒ විවරණේ ලැබුවට පස්සේ දෙවිදේවතාවුන්ගේ සහාය ලැබුණත් නොලැබුණත් මිනිසුන්ගේ සහාය ලැබුණත් නොලැබුණත් ඒ බෝසත්වරයා නැවත පසුබාන්නේ නැහැ. ප්‍රාර්ථනා වෙනස් වෙන්නේ නැහැ. ගමන් මඟ වෙනතකට යොමු වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් විනා. නමුත් ඒ සම්මා සම්බුද්ධ විවරණය ලබන තෙක් ඒ බෝසත්වරයාගේ ගමන් මඟ විවිධාකාරයෙන් බාධා පැමිණෙන්නට පුළුවන්. විවිධ උවදුරු මතු වෙන්නට පුළුවන්. විවිධ දුෂ්කරතා මතු වෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අර මුල්ම අවදියේදී, ඒ කියන්නේ බෝසත්ත්වරයෙක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන අදහෙටය කියලා බුද්ධත්වයට පත් වෙනවා නෙමෙයි, සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරනවා. නමුත් ඒ කාලවකවානු නිර්ණය කරන්නේ, ගණනය කරන්නේ බුදුවරයෙකුගෙන් විවරණ ලැබුවාට පසු කාලේ, ඒ විවරණ ලාභීව ගත කරන කාලයයි. නමුත් ඊට පෙරාතුව මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන වශයෙන් තවත් මූලික අවස්ථා වශයෙන් කල්ප ලක්ෂ ගණනක් පාරමිතා සම්පාදනය කරනවා. මනෝ ප්‍රනිධානය කියලා කියන්නේ මනසින් ඒ ප්‍රාර්ථනාව සිහිපත් කරමින් පාරමිතා පුරන අවධිය. වා ප්‍රනිධානය කියලා කියන්නේ වචනෙන් ප්‍රකාශ කරමින් තමන්ගේ බුද්ධත්වය ප්‍රකට කරමින් පාරමිතා පුරන අවස්ථාව. ඊටත් පෙරාතුව දැන් මේ මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන වශයෙන් කල්ප ලක්ෂ ගණනක් පාරමිතා පුරනවා. ඊටත් මුලින් අපි අහලා තියෙනවා පළමුවෙන් බෝසත්වරයෙකුගේ චිත්තසංතානයේ මේ ප්‍රාර්ථනාවන් අවදි වෙන්න මාතෘ විවරණය විශේෂ කාරණයක් වෙනවායි කියලා. එතකොට මෞතුමියගෙන් විවරණ ලැබමින් අපේ ජාතක පොත්වල ආදී සඳහන් වෙන කාරණා පෙරදරි කරගෙන වර්තමාන සමාජයේ ප්‍රකට වෙලා තියෙන්නේ එක් අවස්ථාවක් මාතෘ විවරණේ ලැබනවා වගේ අදහසක් අද ගොඩක් දෙනා තුල තියෙන්නේ. නමුත් එක් අවස්ථාවක් නෙමේ, ආත්ම දහස් ගණනක්, ලක්ෂ ගණනක්, කල්ප ගණනක් ඒ විදිහට මෞතුමියගේ විවරණේ ලැබමින් තමයි බෝසත්වරයාගේ චිත්තසංතානයේ මේ මහා ප්‍රාර්ථනාව පිළිබඳව චිත්ත අධිෂ්ඨානය රෝපණය වෙන්නේ, පෝෂණය වෙන්නේ. එතකොට මේ කාල වකවානුව තුළ බෝසත්වරයා එක් භවයක ඉපදිලා නැවතත් භවයක උපදිනකොට, විශේෂයෙන් මනුෂ්‍යාත්ම භව ලබනකොට, එක් භවයකින් චුත වෙලා යලිත් මනුසත් බවක් ලබනකොට, පෙරාත්ම භවයේ තමන්ගේ පැතුම කුමක්ද කියලා ඊළඟ භවයේ සිහි නොවෙන්නටත් පුළුවන්. මොකද මූලික අවස්ථාවේ ප්‍රාර්ථනාව ලදරු මට්ටමේ තියෙන දුර්වල මට්ටමේ තියෙන අවස්ථාවේ තාම තමන්ගේ චිත්තසංතානයේ ඒතරම් ප්‍රබල චිත්තඅධිෂ්ඨානයක් මතුවලා නැති නිසා බෝසත්වරයාට වුණත් මේ මූලික ප්‍රාර්ථනා ඊළඟ භවයකදී අමතක වෙන්නට පුළුවන්, සැඟවී යන්නට පුළුවන්, විවිධ කාරණා නිසා වෙනත් පැතුම් පිළිබඳව අවධානය යොමු වෙන්නට පුළුවන්. මෙන්න මෙබඳු අවස්ථාවල තමයි විශේෂයෙන් දෙවිදේවතාවුන්ට සහාය වෙන්නට තියෙන ලොකු ඉඩකඩක් තියෙන්නේ. මේ තනත්තාට සසර බුද්ධත්වයේ සඳහා අවශ්‍ය ශක්තිය තියෙනවායි කියලා දෙවිවරුන්ට යම් ප්‍රමාණයකින් හැඟෙනවා නම් පෙනෙනවා නම් ඒ මූලික අවස්ථාවේ පටන්ම දෙවිදේවතාවුන්ට පුළුවන්කම තියෙනවා සහාය වෙන්න. මෙතනදී දෙවියන්ට විශේෂ කාර්යභාරයක් පැවරෙන්නේ පිනතුනේ මිනිස්යෙන් හැටියට ඒ බෝසත්වරයාටත් තමන්ගේ ප්‍රාර්ථනාව අමතක වී යන මුල්වදීදී අවශේෂ මිනිස්යෙකුට හඳුනා ගන්නට පහසු නැ මේ බෝසත් පාරමිතාවක් ඇතුව බෝසත් ප්‍රාර්ථනාවක් ඇතුව යන මහා සත්වයේ කියන කාරණය අවශේෂ මිනිස්යෙකුට හඳුනා ගැනීම පහසු නැ ඒ මුල් අවස්ථාවේ තබා බුදු වෙන්නට ආසන්න ආත්ම භව වලදීවත් ඇතැම් මිනිස්සෙයින්ට ප්‍රඥාවෙන් කල්පනා නොකරන දීර්ඝ කාලයක් ඇසුරු නොකරන දහම පිළිබඳව බෝසත් ප්‍රතිපදාව පිළිබඳ විචක්ෂණ බවක් නැති කෙනෙකුට අවසාන ආත්ම භව වලට ආසන්න වුණත් බෝසත්වරයෙකුගේ චර්යාව මනවින් හඳුනා ගන්නට නොහැකි වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි දෙවියන්ට සුවිසල් කාර්යභාරයක් පැවරෙන්නේ. මනුෂ්‍යාත්ම භාවයේ ගුණධම් වඩන්න තෝතැන්නක් උනාට මනුස්ස ලෝකයට පැමුණුනහම තියෙන එක්තරා දුර්වලකමක් තමයි මේ ඉන්ද්‍රිය පද්ධතිය තුල සිර වූ තැන ඒ පුද්ගලයාට සාංසාරික වශයෙන් තමන් පුරුදු පුහුණු කරගෙන ආ බොහෝ ප්‍රාර්ථනා හැකියාවන් යම් ප්‍රමාණයකට අමතක වී යන ගතිය. ඉතින් සතිය සම්පජඤ්ඤය මනවින්ම පුහුණු කරලා ප්‍රාර්ථනාව තහවුරු වූ තැන ඒ අභියෝගයේ තමන්ටම ජය ගන්නට පුළුවන්. නමුත් එතෙක් මනුලෝ උපදින බොහෝ දෙනාට මේ ඕලාරික කය තුල මේ ඉන්ද්‍රිය පද්ධතිය තුල සිර වූ තැන අර දෙවියන්ට වගේ ආගිය තොරතුරු මනවින් ප්‍රත්‍යවේක්ෂා කිරීමේ සොයන් හැකියාව තරමක් යටපත් වෙනවා. දැන් දෙවියන්ට දිව්‍යමය 이르දියක් හැටියට එහෙම නැත්නම් උත්පත්ති 이르දියක් හැටියට ඒ දිව්‍යාත්ම භාවයේ ජනිත වූ තැන තමන් කවර කුසලයක් කරලාද මෙතනට ආවේ තමන්ගේ ප්‍රාර්ථනා මොනවද කියන ස්වභාවයෙන්ම සිහි කර ගැනීමේ හැකියාවක් බොහෝ දෙවිදේවතාවුන්ට තියෙනවා. නමුත් මනුස්ස ලෝකේ ඉතා ප්‍රබලම කුසලයක් ඇතුව මනුලොවට පැමිණියා වුණත් මිනිස්සුත් බවට පත් වූ තැන ඒ ආවර්ජනාව සිද්ධ කරන්නට උත්පත්ති හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය උත්සාහයෙන් ධාන අභිඥා උපදවාගෙන ගොඩනගා ගත යුතු කාරණයක් වෙනවා. ඉතින් අර විවරණලාභී මහබෝසත්වරයෙකුට ඒ ශක්තිය භව පුරුද්දක් හැටියට මතුවී එනෝ, ධර්මතාවයක් හැටියට මතුවී එනෝ. නමුත් ඉන් මූලික අවස්ථාවේදී ඒ බෝසත්වරයාට අන් අයගේ සහයෝගය විශේෂයෙන් අවශ්‍ය වෙනවා ඒ පාරමිතාවන් සම්පාදනය කරගන්නට. ඒ වගේම පෙනුතුනේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මේ වන විටත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් එහි බොහෝ පූර්ණත්වයකටපත් වෙලා සම්මා සම්බුදුරුවන්ගෙන් විවරණ ලබලා ඒ බෝසත් පාරමිතාවෙහි අවසාන පරිච්ඡේදයේ ගත කරන බොහෝ බෝසත්වරු වැඩ සිටින්නට පුළුවන් දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල. දැන් වර්තමානයේ අපි හොඳාකාරවම දන්නා කාරණයක් පරිදි අනාගතයේ මේ මනුලොව මේ පෘථිවි තලයේ බුද්ධත්වයට පත්වෙන්නට නියමිත මෛත්‍රී බෝසතාණන් වහන්සේ වර්තමානයේ වෙනකොට නාත මෙත් බෝසත් නමින් දෙව්ලොව දිව්‍ය සම්පත් විඳින්න, එහෙම නැත්නම් තමන්ගේ පාරමිතාවන් සම්පාදනය කරමින් ආවර්ජනා කරමින් තමන්ගේ කාල පරිච්ඡේදය අවතීර්ණ වෙනතුරු කාල පරිච්ඡේදයේ එළඹෙනතුළු ඒ බෝසත් ප්‍රතිපදාව තුල වැඩ ඉන්නවයි කියන කාරණය වර්තමානයේ මිනිස්සුන් අතර ප්‍රකට කාරණයක්. එතකොට ඉබඳු බෝසත්වරුන් තමන්ගේ බෝසත් පාරමිතාවේ අවසානයට එහෙම නැත්නම් මස්තක ප්‍රාප්තියට පැමිණ සිටින නිසා අනාගතයේ බුදු වෙන ඉබඳු බෝසත්වරුන්ට මඟ පෙන්වන්නට සහාය වෙන්නට ඉබඳු බෝසත්වරුන්ට බොහෝ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට දෙවියන් අතර බඹුන් අතර උපදින බොහෝ දිව්‍ය බ්‍රහ්මයින්ට සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්නටත් මතු සසුනක් පිහිටවන්නට ගුණධම් වඩන පාරමිතා පුරන බෝසත්වරයෙකුට සහාය වෙමින් මතු සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්නටත් මිනිසුන්ටත් වඩා එක් පැත්තකින් යම් හැකියාවක් තියෙනවායි කියලා කිව යුතුයි. මිනිසුන්ට වෙනත් පැත්තක හැකියාවක් තියෙනවා. කාය ශක්තිය පවතින නිසා, ඕලාරික කයක් තියෙන නිසා දෙවියන්ට කළ නොහැකි ඇතම් කාර්යයන්වලදී මිනිසුන්ට සහදායක වෙන්නට පුළුවන් කාය සාක්ෂි වශයෙන්, ඒ වගේම ක්‍රියාකාරීත්වයේ වශයෙන්. නමුත් දෙවියන්ට විශේෂයෙන් දේවල් සිහිගැන්වීම වශයෙන්, පාරමිතා පුරන්නට උපකාර කිරීම වශයෙන් බොහෝ කොට සහාය වෙන්නට අවකාශය තියෙනවා. ඉතින් අන්න ඒ කාරණය විශේෂයෙන්ම දෙවි බඹුන් නිවැරදිව හඳුනා ගත්තොත් ඒ බෝසත්තරයාගේ සසුනට එකතු වෙන්නට පැතුම් ඇති දෙවි බඹුන්ට සහ අවශේෂ අමනුෂ්‍ය පිරිසට වගේම ඒ ශාසනයට එකතු නොවුනත් අවශේෂ සියලු දෙවි බඹුන්ටත්, අවශේෂ සියලු සත්වයින්ටත් සසුන රකින්නත්, මතු සසුන ගොඩනගන්නටත් සුවිශේෂ කාර්යභාරයක් කරන්නට පුළුවන් මේ අවස්ථාව, මේ ෂණ සම්පත්තිය හරියට හඳුනාගත්තොත්. ඒ නිසා අද ධර්ම දේශනාව අපි විශේෂයෙන් අරමුණු කරන්නේ ඒ ආකාරයට දෙවි බඹුන්ට සහ අවශේෂ මනුෂ්‍ය නොවන සියලු සත්වයින්ටම තම තමන්ගේ ආත්ම භාවයට අනුරූපව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පවතින සසුන රකිමින් මතු සසුන ගොඩනගන්නට බෝසත්වරයෙකුගේ බෝසත් පාරමිතාවේදී කෙබඳු කාර්යභාරයක්, කෙබඳු සහදායකත්වයක් ලබා දිය හැකිද, ඒ කවර පැතිකඩවලින්ද කියන කාරණය ටිකක් පැහැදිලි කර දෙන්නට. අපට මේ පිළිබඳව විමසා බලනකොට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ සසර පාරමිතා පිරු ආකාරය විමසා බලද්දී, ඒ වගේම වර්තමානයේ අපි අතර අදටත් ඉබඳු විවරණ ලැබූ සැබවින්ම අනාගතයේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ලෝකේ රවටන්නට නොවේ, අනිත් අය ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්නට නොවේ, සැබවින්ම ලෝකානුකම්පාවෙන් පාරමිතා ධර්ම සම්පාදනය කරනවාය කියලා හඳුනා ගත හැකි චරිත අදටත් අපි අතර කලාතුරකින් පවතිනවා. එබඳු අයගේ ඇසුරත්, ඒ වගේම අපේ ගෞතම මහබෝසතාණන් වහන්සේ පිළිබඳව ජාතකට්ට කතාවෙහි සහ සූත්‍ර දේශනාවල සඳහන් වෙන විවිධ කාරණත් ඇසුරු කොට කල්පනා කරනකොට අපට පැතිකඩ ගණනාවක් හඳුනා ගන්නට පුළුවන් දෙව් බඹුන්ට සහ මනුෂ්‍ය නොවන අවශේෂ සියලු දෙනාටම ඒ බෝසත් පාරමිතාවේදී සහාය වෙන්නට පුළුවන් ආකාරය පිළිබඳව. අද දවසේ අපි විශේෂයෙන් ඉබඳු කාරණා හතක් පිළිබඳව ඉතා සංක්ෂිප්තව කරුණු පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. තව සූක්ෂමව කල්පනා කළොත් තව විවිධ පැතිකඩ තියෙන්නට පුළුවන්. ධර්මදේශනාවට කාලය සීමා සහිත නිසා බොහොම සංක්ෂිප්තව අපි ඒ කාරණා හත පිළිබඳව විශේෂයෙන් දෙවි බඹුන් වගේම මනුෂ්‍යයින් දැනුවත් කරන්නට අද ධර්මදේශනාව තුළින් අදහස් කළේ. පළවෙනි කාරණය තමයි ඒ බෝසත්වරයාට තමන්ගේ ප්‍රාර්ථනාවේ මූලික අවධියේදී ප්‍රාර්ථනාව සිහිපත් කරගන්නට දෙව් බඹුන්ට සහාය වෙන්නට පුළුවන්. දෙවනි කාරණේ තමයි ඒ බෝසත්වරයාට පාරමිතා සම්පූර්ණ කරගන්නට, දියුණු කරගන්නට, එහි මස්තක ප්‍රාප්තියට, නිෂ්ඨාවට පැමිණෙන්නට දෙව් බඹුන් නැතුරු අවශේෂ සියලු දෙනාටම සහාය වෙන්නට පුළුවන්, උපකාර කරන්නට පුළුවන්. එවගේම බෝසත්වරයා සසර සැරිසරන්නා වූ කාල පරිච්ඡේදයේ තුල අත්විඳින, මුහුණ දෙන දුෂ්කර අවස්ථාවලදී ඒ බෝසත්වරයාට ඒ අවස්ථා ජය ගන්නට අවශ්‍ය ගුණ මතු කර ගන්නට, වගේම ඒ අවශ්‍ය ඒ අපහසුතාවය දුරු කර ගන්නට දෙව් බඹුන් ඇතුළු අවශේෂ සියලු දෙනාට සහායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම බෝසත්වරයාට යම්කිසි අපකීර්තියක් පැමිණෙන්නට එන අවස්ථාවල, ඒ පුද්ගලයෙකුගේ අපකීර්තියක් වැළැක්වීමට වඩා ධර්මයට පැමිණෙන අපකීර්තිය වළක්වන්නට, සසුනට පැමිණෙන අපකීර්තිය වළක්වන්නට, මතු සසුනක් ගොඩනගන්නට පැමිණෙන බාධකය දුරු කිරීමක් වශයෙන් ඒ බෝසත්වරයාට පැමිණෙන අපකීර්තීන් දුරු කරන්නට දෙව් බඹුන් ඇතුළු අවශේෂ සියලු සත්වයින්ට කැපවීමෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම මේ බෝසත්වරයාගේ කීර්තිය මතු කරන්නට, එය හුදෙක් පුද්ගලයෙකුගේ කීර්තිරාවය ගොඩනගන්නට වඩා දහමෙහි කීර්තිය පතුරවන්නට, සත්පුරුෂයෙකුගේ සජ්ජනයෙකුගේ කීර්තිය ප්‍රකට කරලා තව බොහෝ දෙනා ඒ දහම වෙත නැඹුරු කරන්නට, සසුනක් ගොඩනගන්නට පිරිස නැඹුරු කරන්නට, අන් සියලු දෙනාට කුසල චේතනා ජනිත කරවන්නට, දහම රකින්නට, සසුන රකින්නට, මතු සසුන ගොඩනගන්නට දායක වීම වශයෙන් බෝසත්වරයාගේ කීර්ති ഘോഷාව දසත පතුරවන්නට, ඒ කීර්තිය නොයසු අයගේ තුඩ තුඩ ඒ කීර්තිය පතුරවන්නට දෙව් බඹුන් ඇතුළු අවශේෂ සත්ව සමූහයාට සහදායක වෙන්නට පුළුවන්, දායකත්වයේ දරන්නට පුළුවන්. ඒ වගේම ඒ බෝසත්වරයාගේ පරිවාරය ගොඩනගන්නට, තමන් ඒ පිරිවරයේ කෙනෙක් නම් තමන්ගේ භූමිකාව හඳුනාගෙන, කාර්යභාරය හඳුනාගෙන, ඒ කාර්යභාරය නිවැරදිව අවස්ථාවෝචිතව සම්පාදනය කිරීම වගේම අවශේෂ බොහෝ දෙව්බඹුන් ඇතුළු අවශේෂ මනුස්ස, ඒ වගේම අමනුස්ස සියලු සත්වයින් ඒ බෝසත්වරයාගේ පරිවාරයට අවස්ථාවෝචිතව සම්බන්ධ කරවන්නට දෙවි දේවතාවුන්ට උපායශීලීව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම අවසාන කාරණේ හැටියට ගත්තහම පවතින ශාසනය සුරක්ෂිත කරන්නටත්, මතු සසුන ගොඩනගන්නටත්, ඒ ගොඩනගන්නා වූ ශාසනය ආරක්ෂා කරන්නටත් තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කරමින් මහඟු සේවයක් සලසා දෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කාරණා හත පිළිබඳව අපේ අවධානය යම් තරමකට යොමු කරන්නට අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙනි කාරණේ ගත්තහම බෝසත්වරයාට අර මූලික අවධියේදී ප්‍රාර්ථනා සිහි කරගන්නට සහාය වීම. අපි මුලින් සඳහන් කළා මාතෘ පෝෂත, එහෙම නැත්නම් මාතෘ විවරණේ ලබන මුල් අවධියේදී ඒ මෞතුමිය විසින් තමයි සිහිපත් කරන්නේ, පුතේ නුඹ බුදුවයන්, එහෙම නැත්නම් මේ කරපු උපකාරය නුඹට බුදු බව පිණිසම හේතු වේවා. එතකොට මෙහෙම කියන්නට ඒක හුදු ආශිර්වාදයක් පමණක් නෙවෙයි, ඒ මෞතුමියගේ හදවතින් නැගෙන හෘදයාංගම ආශිර්වාදයක්. කුමක් නිසාද? අවශේෂ මිනිසෙකුට කල නොහැකි විදිහේ වික්‍රමයක් තුළින් ඒ මෞතුමියගේ ජීවිතය ආරක්ෂා කරගන්නා අවස්ථාවකයි මවගේ හදවතින් හෘදයාංගමව ඒ ආශිර්වාදය මතුවෙන්නේ. එතකොට ඒකට හුඟක් කරුණු ගොනු වෙන්නට ඕනේ. ඒ මවට යම්කිසි අන්තරායක්, ආපෝ තේජෝ වායෝ මේ කවර හෝ මහා භූතයකින්, එහෙම නැත්නම් වෙනත් ස්වභාවික විපතකින් ඒ මෑණියන්ට පැමිණෙන කවර හෝ බරපතල විපත්තියකදී අවශේෂ මිනිසෙකුට තනිව කළ නොහැකි විදිහේ මහත් වූ පරිත්‍යාගයකින්, මහත් වූ ජීවිත පරිත්‍යාගයකින් ඒ මව කෙරෙහි සෙනෙහසින් ලෙන්ගතුකමින් මවුගුණ සිහි කරගෙන ඒ මෞතුමියගේ ජීවිතය ආරක්ෂා කරගන්නට දිවි පරදුවට තබා කරන පරිත්‍යාගයේදී තමයි මගේ පුතා බුදු වෙන්නට ඕන, පුතේ නුඹට බුදු වෙන්නටම මේ කුසලයේ හේතු වෙන්නට ඕන කියන මේ හදයාංගම ආශිර්වාදය එමෑණියන්ගේ හදවතින්ම මතුවෙන්නේ, මුින් නිකුත් වෙන්නේ. එතකොට මේ මාතෘ විවරණේ මාතෘ ආශිර්වාදය ඒ පුතණුවන්ට මහත් වූ සවියක් වෙනවා, බලයක් වෙනවා, මූලික බුද්ධත්වය පිළිබඳව චිත්තෝත්පාදය ඇති කරන්නට, මම බුදු වෙන්නට ඕන, මම බොහෝ දෙනාට පිහිට වෙන්නට ඕන කියන මේ ආකල්පය ඇති කරගන්නට මේ මෞතුමියගේ විවරණය මූලික වශයෙන් උපකාර වෙනවා. නමුත් කෙටි ආයු කාලයක් වින්දනය කරලා මනුලව අත්හැරලා නැවතත් මනුෂ්‍යාත්ම භාවයක ඉපදුණු තැනදී මේ බෝසත්වරයාට පෙර භවයේ මවගේ විවරණයවත්, තමන්ගේ චිත්ත මනෝභාවයවත් තමන්ට හරියට පැහැදිලි නොවෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවලදී බොහෝ දෙවි දේවතාවුන්ට, අවශේෂ සත්ව සමූහයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්. මොකද දෙවි කෙනෙකුගේ ආයු කාලය දීර්ඝ නිසා, ඇතැම් කාලවල මිනිස්සුන්ගේ ආශ්‍රය දෙවියන්ටත් වඩා දීර්ඝ කාල වකවානු තියෙනවා කලාතුරකින්. නමුත් බොහෝ අවස්ථාවල මනුලව ආශ්‍රයට වඩා දෙවියන්ගේ ආශ්‍රය වැඩි නිසා එක් මිනිසෙක අභාවයට ගිහිල්ලා දෙවනාත්ම භාවයේ උපදිනකොට මේ මිනිස්යාට පෙර භවයේ පිළිබඳව සංඥා නැති වුණාට අර දෙවියන්ට විශේෂ ඥානයක් ඇතත් නැතත් දැකපල පුරුද්දෙන් මේ තනත්තා පෙර භවයේ මාත්‍රු විවරණේ ලැබුවා. මේ තනත්තාට බුද්ධත්වයේ සඳහා මූලික අදහසක් පහළ වුණා කියන එක අත්දැකීම තුලින් බොහෝ දෙවිදේවතාවුන් දන්න නිසා ඊළඟ භවයේ ඒ ප්‍රාර්ථනාව සිහි කරගන්නට ඒ බෝසත්වරයාට සහාය වෙන්නට පුළුවන්. එතකොට එතනදී ඒ බෝසත්වරයා ඇත්තටම බුදු වෙන්නට හයිය තියෙන කෙනෙක්ද? ඒවා තවම තීරණය වෙලා නැති වෙන්නට පුළුවන්. තවම විවරණ ලැබලා නැහැ. තවම අදිස්ථානය තහවුරු වෙලා නැහැ. නමුත් දෙවිවරුන්ට පුළුවන් ඒ ප්‍රාර්ථනාව තහවුරු වෙන තැනට, ප්‍රාර්ථනාව ශක්තිමත් වෙන තැනට, අනාගතයේ බුදු කෙනෙක් ගොඩනගෙන තැනට, අනාගතයේ සම්බුද්ධ ශාසනය නිර්මාණය වෙන තැනට අර බෝසත්වරයාට, එහෙම නැත්නම් අපි කුඩා පැලයක්, කුඩා බීජයක් රෝපණය කරලා ඒ බීජයට ජලය, ඒ වගේම පොහොර එකතු කරමින්, ආරක්ෂාවරණය සපයමින් ඒ පැලැටිය ආරක්ෂා කරලා අනාගතේ මහා වෘක්ෂයක් වෙන්නට ඵල දරන්නට බොහෝ සත්ත්වයින්ට සෙවන ලබන්නට, දිවි රැක ගන්නට, කුසගිනි නිවන්නට මේ වෘක්ෂය උපකාර වේවි කියන අපේක්ෂාව ඇතුව ඒ මූල බීජය රකින්නාසේ, ඒ පැලැටිය ආරක්ෂා කරන්නාසේ අවශ්‍ය නම් දෙවි බඹුන්ට හැකියාව තියෙනවා ඒ බෝසත්වරයාට උපකාර කරන්නට, සහාය වෙන්නට. තවම ඒ ප්‍රාර්ථනාව ස්ථිර නැතත් අර මූල බීජය පැලෑටිය අනාගතේ වියලී යන්නට පුළුවන්. ඒ අවධානම තියනවා. නමුත් ඒ සියල්ල දකිමින් ඒ රැකගන්නට යම්කිසි ප්‍රයත්නයක් දරන්නට පුළුවන්. ඒ සම්බුද්ධ ශාසනයක් ගොඩනැගීම පිළිබඳව මූලික ප්‍රයත්නයක් වෙනවා. ඉතින් මේ කාරණය හරියට හඳුනාගත්තොත් ඒ පිළිබඳව බ්‍රහ්මදිව්‍ය රාජයන්ට පමණක් නෙවෙයි, සක්දෙවිඳුන්ට පමණක් නෙවෙයි, සදෙව්ලොව වාසී දෙවියන්ට පමණක් නෙවෙයි, අවශේෂ භූත ගණයාට වුණත් තමන්ගේ ආශ අධ්‍යක්ීමත් එක්කලා මේ උපකාරය බෝසත්ත්වරයෙකුට කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා එය කරන්නට විවිධ ක්‍රම තියෙනවා. මවගේ සිතුවිලි හසුරුවා ගන්නට සහාය වීමෙන්, දරුවාගේ සිතුවිලි හසුරුවා ගන්නට සහාය වීමෙන්, එබඳු අවස්ථා මුණ ගැහෙන්නට අවස්ථා සැලසීමෙන්, ඒ අවස්ථාවලදී සැබවින්ම මවගේ ජීවිතේ රැකගන්නට අර පුතණුවන්ට අවශ්‍ය ශක්තිය නැතිනම් ඒ ශක්තිය ලබා දීමෙන්, සහාය වීමෙන් මේ විවිධ ක්‍රමවලින් ඒ පුතණුවන්ට මාතෘ විවරණේ ලැබෙන්නට අවකාශ සලස්වන්නට පුළුවන්. ඒ වගේම මේ බෝසත්වරයාට විවිධ අවස්ථාවල තමන්ගේ පැතුම සිහි කර දෙන්නට, සමහරට සිහිනෙන් සංඥා කරන්නට පුළුවන්. ඒ වගේම ඊබඳු බෝසත් ප්‍රාර්ථනා ඇති අය සමුක කරන්නට පුළුවන්. එයගේ මග පෙන්වීම ලබන්නට, ඇසුර ලබන්නට, ගුරු ඇසුර ලබන්නට සලස්වන්නට පුළුවන්. ඒ වගේම ඊබඳු බෝසත්තුරු ප්‍රාර්ථනා කරන අවස්ථා අත්දකින්නට සලස්වන්නට පුළුවන්. ඒ වගේම දෙවියන්ගෙන් ඒ කාරණේ අහන්නට සලස්වන්නට පුළුවන්. මේ විදිහට විවිධ ක්‍රමවලින් ඒ බෝසත්වරයාට බුද්ධත්වයේ පිළිබඳ ප්‍රථම චිත්තෝත්පාදය නැවත නැවත සිහිපත් කරමින් ඒ ප්‍රාර්ථනාව ගිලිහි යන්නට නොදී ඒ චිත්තසංතානේ රෝපණය කිරීමේ, පෝෂණය කිරීමේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන්නට මිනිසෙකුට වඩා දෙව්බඹුන්ට, අවශේෂ මනුෂ්‍ය නොවන සියලු සත්ත්වයින්ටම තමන්ගේ ආයු කාලය උපකාර කරගෙන උනත්, අවශේෂ මහා දහම් දැනුමක් නොතිබුණාට, අවශේෂ මහා කෞසල්‍යයක් නොතිබුණාට, බුද්ධත්වයේ පිළිබඳ මහා වැටහීමක් නොතිබුණාට මේ මහත් වූ සාසනික යහපතක් සිදුවීමේ මූල බීජය මේ රෝපණය වෙන්නේ කියන අදහසින් පමණක් වුණා තමන්ගේ ජීවන අත්දැකීම් මත ඒබඳු සහයෝගයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා බෝසත්වරයෙකුට තමන්ගේ පැතුම් සිහිපත් කරගෙන ශක්තිමත්ව වැඩෙන්නට. එනිසා මේ පළමු කාරණේදී සියලු දෙව්බඹුන්ට සහාය වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමන්ට එසේ කළ යුතුයි කියලා තමන්ට පැවරුණු වගකීමක් මුල් අවස්ථාවේ නොතිබෙන්නට පුළුවන්. නමුත් විශ්ව ධර්මයේ මත අන්‍යෝන්‍යවයි අපි සියලු දෙනා යැපෙන්නේ. මිනිසුන් දෙවියන් සමග කල්යාණ මිත්‍රත්වයෙන් යැපෙන්නේ. මිනිසුන්ගේ සහයෝගය දෙව්බඹුන්ට අවශ්‍යයි. දෙව්බඹුන්ගේ සහයෝගය මිනිසුන්ට අවශ්‍යයි. මනුලොව ගුණධම් වැඩුණේ නැත්නම්, මනුලොව සම්බුදු සසුනක් පිහිටියේ නැත්නම් දෙව්ලොව හිස් වී යනවා. බඹලොව හිස් වෙනවා. එනිසා බඹලොව දෙව්ලොව පිරි ඉතිරි යන්නේ සම්බුද්ධ ශාසනයක් පිහිටන නිසා. ඒ සම්බුදු සසුන පිහිටන්නේ බෝසත්වරයෙකුගේ පහළ වීම නිසා. ඒ බෝසත්වරයා මූලික චිත්තෝත්පාදයෙන්ම වියලී යන්නට නොදී ආරක්ෂා කරගැනීමේ පූර්ණ විශ්ව වගකීම දෙවියන් බබුන් අතරට පැමිණෙනවා මිනිසුන්ට වඩා. ඒ නිසා මේ පළමු කාරණය හරියට තෝරා ගත්තොත් වටහා ගත්තොත් ඒ තමන්ට ලැබෙන අවස්ථාව තමන්ගේ ආත්ම භාවයම ෂණ සම්පත්තියක් කරගෙන මුළුමහත් සසර ගමනටම පිහිට පිනිස පවතින මේ මහඟු උපකාරයක් සම්බුද්ධ ශාසනයක් ගොඩනැගීමේ මේ මූල බීජයක් සුරක්ෂිත කිරීමේ මහා කර්තව්‍යයකට ඕනෑම මනුස්ස නොවන සත්වයකට දායකත්වයෙන් දරලා ඒ කාර්යභාරයට කරන්නට පුළුවන් යෂණ සම්පත්තියක් හැටියට ප්‍රයෝජනෙට ගන්නට පුළුවන්. ඊළඟට දෙවන කාරණේ අපි සිහිපත් කළේ බෝසත්වරයෙකුට තමන්ගේ ජීවිතේ හමු වෙන විවිධ අවස්ථා උපකාර කරගෙන පාරමිතා ගුණ දියුණු කරගන්නට උපකාර කරන්නට පුළුවන්. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන 30 ආකාරයකින් සම්පාදනය කරලා පූර්ණත්වයට පත්වීම අත්‍යවශ්‍යයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා. එතකොට එක් එක් ආත්ම භව වලදී බෝසත්තරයා හැම ආත්ම භවයකම මේ හැම ගුණයක්ම පුහුණු කරන්නට විචාරශීලීව ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ඒ ආත්ම භව වල බෝසත්තරුන්ට ඇතැම් ගුණ මතු කරගන්නට විශේෂ අවස්ථා එළඹෙනවා. සමහර අවස්ථාවල දාන පාරමිතාව සඳහා සුවිශේෂ අවකාශ සැලසෙනවා ඒ ආත්ම භාවය තුළ. සීල පාරමිතාවට, ශාන්ති පාරමිතාවට, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට මෙබඳු අවස්ථා අපේ ජාතක පොත ඇසුරු කරනකොට අපිට පේනවා. අපේ මහ බෝසතාණන් වහන්සේට එක් එක් ආත්ම භාවවල විශේෂයකින් තොරව සියලු පාරමිතා සම්පාදනය කරන්නට උනන්දු වෙනවා වගේම ඇතම් ආත්ම භව එක් නිශ්චිත පාරමිතාවක් මතු කරගන්නට එය මස්තක ප්‍රාප්ත කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථා උදා කර දීමේ සුවිසල් කාර්යභාරයක් දෙව් බඹුන් ඇතුළු අවශේෂ සියලු සත්ත්වයින්ට ක්‍රියාත්මක වෙලා කරන්නට පුළුවන්කම තියෙනවා, දායක වෙන්නට පුළුවන්කම තියෙනවා. වෙනතුනි අපි දකිනවා දහම්සොඬ ජාතකයේ දහම්සොඬ රජුරෝ අබුද්ධෝත්පාද කාලයක ධර්මයේ අහන්නට අවකාශයක් නැතිව නමුත් Tamange අමාත්‍යවරුන්ගෙන් අහනවා මෙහෙම කලින් කලට බුදුවරු ලෝකේ පහළ වෙනවා. ඒ බුදුවරු උතුම් සද්ධර්මයක් නිර්වාණගාමිනී මාර්ගයක් දේශනා කරනවා. අද ඒ දහම අසන්නට නැහැ. මේ කතා අහලා දහම්සොඬ රජුරවන්ට අවශ්‍යතාවයක් ඇති වෙනවා. මටත් මේ ජීවිතේ කොයිතරම් මේ රාජ්‍ය සම්පත් වින්දා වුණා ඒ බුදු කෙනෙකුගේ දහම් පදයක් අහන්නට ලැබෙනවා නම් ඒ මහත් වූ භාග්‍යය, එසේ නොලැබෙනවා නම් මේ රාජ්‍ය සම්පත් වලින් පළක් නැහැ කියලා මහත් වූ ධනස්කන්ධය සහිත ඒ රාජ්‍ය සම්පත් අතහැරලා එතුමන් වනගත වෙනවා ධර්මයේ සොයාගෙන. ඒ මොකද මුලදී මහා ධන රාශියක් ඒක රාශිය කරලා රජ මාලිගාවේ රාජ අංගණයේහි ගොඩ ගහලා මේ මහා ධනස්කන්ධය කෙනෙකුට දෙනවා. බුදු කෙනෙක් විසින් දෙසූ එක දහම් පදයක් දන්නා කෙනෙකුට ඉදිරිපත් වෙලා කියා දෙන්න පුළුවන්. නමුත් කිසිවෙක් ඉදිරිපත් උනේ නැහැ. අවසන මේ මුළු මහත් රාජ්‍යෙම ධර්මයෙන් හිස්සුවක් කියලා දහම්සොඬ රජුරු රාජ්‍ය අතහැරලා වනගත වෙන්නේ. කවුරුන් හෝ මේ විශ්වයේ සිටිනවා නම් මේ දහම දන්නා කෙනෙක් ඒ දහම මට කියා දෙන්නට ඉදිරිපත් වෙන්න කියලා. එතනදී සක්‍රදේවේන්ද්‍රයා ඉදිරිපත් වෙනවා. සක් දෙවිඳුන්ගේ පඬුපුල් අස්න රත් වෙනවා. ඒ කුමක් නිසාද? දැන් මේ කාරණය මනුස්ස ලෝකේ ප්‍රකට වුණාට සැබවින්ම මේක සිදු වෙන්නේ කොහොමද කියලා හුඟක් දෙනා වටහා ගන්නේ නැහැ. වෙනතුනි බෝසත්වරයෙකුගේ බෝසත් පාරමිතාව පෞද්ගලික පරමාර්ථයක් සඳහා නෙමෙයි, එය විශ්ව පරමාර්ථයක් එක්ක බද්ධ වුණා. ඒ නිසා හුදු ආත්මార్థය සඳහා නොවේ, සමස්ත සත්ව වර්ගයාගේ යහපත වෙනුවෙනුයි බෝසත්වරයා දිවි පරදුවට තබා ක්‍රියා කරන්නේ. ඒ කැපවීම නිසා මේ සමස්ත විශ්ව ධර්මයේ සමග ඒ බෝසත්වරයා ඒකාත්මික වෙනවා, බද්ධ වෙනවා. ඒ නිසා ඒ බෝසත්වරයාගේ මනසේ දැඩි චිත්ත සංකල්පනාවක් ඇති වෙනවා නම් ඒ සමස්ත විශ්වයටම යම් කම්පනයක් ඇති කරනවා, යම් දැනුවත් භාවයක් ඇති කරනවා. එය ප්‍රඥාවෙන් තොර වූ සත්ත්වයින්ට හඳුනා ගැනීම පහසු නොවුනත් සක් දෙවිඳුන් වැනි සමීපචාරී දෙවිදේවතාවුන්ට විශේෂයෙන් සම්බුද්ධ ශාසනයක් පිළිබඳව ප්‍රධාන කාර්යභාරයක් උසුලන වගකීම් දරන ඒ වගකීම නිසි ලෙස සිහි කරලා ඒ ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වෙන සක් දෙවිඳුන් වැනි ප්‍රබල දෙවි කෙනෙකුට විශේෂයෙන් ඒ කාරණේ දැනෙනවා. එනිසා සක් දෙවිඳුන්ට ඒ බෝසත්වරයාගේ දැඩි චිත්ත කම්පනය දැනෙන ස්වභාවය තමයි පොතපතේ සඳහන් වෙන්නේ සක්දෙවිඳුන්ගේ පුණ්‍ය බලයෙන් පහළ වුණු පඳුපුල් අස්න රත්වීම් ස්වරූපයෙන් තමන්ට ඒ සංඥාව දැනෙන ආකාරය. ඒ දැනුණු සැනින් සොයා බලනවා ඒ බෝසත්ත්වරයා ගැන. අවශේෂ සත්ත්වයන් සම්බන්ධව එහෙම කාරණයක් කියවෙන්නේ නැහැ. අනුකම්පාවෙන් කරුණාවෙන් උපකාර වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ සක්දෙවිඳුන්ට ඍජුවම ඒ විශ්ව ධර්මය sannivedanaya වෙන ප්‍රබලම අවස්ථාවක් තමයි පාරමිතා පුරණ බෝසත්ත්වරයෙකුගේ දැඩි අවශ්‍යතාවය කියන්නේ. ඉතින් ඒ දැනුණු අවස්ථාවේ සක්දෙවිඳුන් මහා බල සම්පන්න යක්ෂ වේශයක් මවාගෙන අර දහම්සොඬ රජු ඉදිරියේ පෙනී සිටිනවා. මම දන්නවා බුදු කෙනෙක් දේශනා බුදුවරුන් දේශනා කරපු වටිනා දහම් පදය. නුඹට ඒ දහම් පදය අවශ්‍ය නම් මට ආහාරය සැපය යුතුයි කල් ඇතුව. නිසා මං කුසගින්න ඉන්නේ. නුඹේ මාංශය ආහාරය සඳහා ගන්නට මට අවසර දෙනවා නම් පමණක් මම නුඹට ඒ දහම් පදය තිළිණ කරන්නට සූදානම්. සදි දහම්සොඬ රජුගේ ජීවිත පරිත්‍යාගයෙන් පරමත්ත පාරමිතාවක් හැටියට දහම වෙනුවෙන් දිවි පූජා කරන්නට තීරණය කරනවා. එතනදී එහෙමනම් මට ඒ දහම් පදය කියා දෙන්න ඉන්න අනතුරුව මාගේ ජීවිතය ඔබගේ කුසගිනි නිවන්නට ඔබ ප්‍රයෝජනෙට ගන්න. නමුත් මේ යක්ෂයා ඒකට එකඟ වෙන්නේ නැහැ. එහෙම බෑ, මට කුසගිනි අධිකයි. ඒ නිසා මම යෝජනාවක් කරන්නම්. අර පෙනෙන පර්වතයේ මස්තකයට නැගලා ඔබෙන් පහලට පැනිය යුතුය. මම කට අයාගෙන සිටිනවා. එතකොට ඒ කටට වැටෙන කාල පරිච්ඡේදය තුල මම ඔබට ඒ දහම් පදය පහදා දෙන්න. ඒ කාලය තුල ඔබ දහම ශ්‍රවණය කරනවා, මගේ අවශ්‍යතාවයත් ඉටු වෙනවා කියලා මේ අභියෝගයට පවා එකඟ වෙනවා දහම්සොඬ රජු. අර ධර්මයේ පිළිබඳව තියෙන කැමැත්ත රුචිකත්වය නිසා සසරේ පුහුණු කරගෙන ආ. ඒ අවස්ථාවේදී අර මහා පර්වතයෙන් පහළට පනින අවස්ථාවේ සක්දෙවිඳුන් තමන්ගේ සක්‍ර දේවේන්ද්‍ර ලීලාව ප්‍රකට කරමින් දෝතින් පිළිගෙන ඒ මහබෝසත්වරයා දෙව්ලොවට කැඳවාගෙන ගොස් එහිදී දහම් කරුණු කියා දෙන්නට කටයුතු කරනවා. මේ විදිහට බොහෝ අවස්ථාවල එක පැත්තකින් දහම නෙත ගැටෙන්නට සවන් ගැටෙන්නට සලස්වනු, අනිත් පැත්තෙන් ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ ගුණ අවදි කරගන්නට අවස්ථා සලස්වා දෙනවා. ඒ වගේම අපිට පෙනෙන ප්‍රකටම අවස්ථාවක් තමයි දෙව්ලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේට සක්දෙවිඳුන් ඇරයුම් කරනවා. ඔබ වහන්සේගේ දාන පාරමිතාවේ අත්‍යවශ්‍ය කොටස සම්පාදනය කරන්නට මේ මනුලොවට යන්නට සුදුසු කාලයයි. එතකොට එතෙන්දී තමයි වෙස්සන්තර ආත්ම භාවයේ හැටියට ජනිත වෙන්නේ. අවසන දරුවන් පවා දන් දීලා තමන්ගේ දේවිය පතිවෘතා බලයෙන් මේ පෘථුවියෙහි එවකට වාසය කරපු කාන්තාවන් අතර සමකල නොහැකි ඒ මන්ත්‍රී දේවිය දන් දිය යුතුයි. තෘෂ්ණාව බන්ධනය කඩන්නට, බිරිඳ සමග තියෙන බන්ධනය ප්‍රබලයි, එය දුරු කරන්නට බෝසත්වරයා ක්‍රියා කළ යුතුයි. නමුත් ඒ බිරිඳගේ අත ගන්නට සුදුසු පුරුෂයෙක් එදා මනුලොව නැහැ. මේ අවස්ථාවට සක්දෙවිඳුන් ඉදිරිපත් වෙනවා. යම් මානව වේශයක් මවාගෙන ස්වාමීනි, ඔබ වහන්සේගේ බිරිඳ දානේ හැටියට ලබා ගන්නටයි මා පැමිණියේ. එතනදී දෝතින් අල්ලලා පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාගයේ පිළිගත් සැනින් තමන් සක්දෙව් බව අඟවලා පාරමිතාව පූර්ණ වුණු බව සිහිපත් කරලා ආශිර්වාද කරලා නික්ම යන්නේ. මේ විදිහට අවශේෂ මිනිස්සෙකුට ඉදිරිපත් වෙන්නට නොහැකි හැම අවස්ථාවකම සක්දෙවිඳුන් ඉදිරිපත් වෙලා බෝසත්වරයාට පාරමිතා පුරන්නට උපකාර කරලා තියෙනවා. ඒ වගේම අවශේෂ දෙවිදේවතාවුන්ටත් තමන්ගේ ප්‍රඥාවේ, දක්ෂතාවයේ, කෞසල්‍යයේ ප්‍රමාණයට බෝසත්වරයාට පාරමිතා පුරන්නට සහාය වෙන්නට පුළුවන්කම තියෙනවා. අර පදුම පුප්ප ජාතකයේ සඳහන් වෙනවා, පදුම පුප්ප සූත්‍රයේත් ඒ කාරණය සඳහන් වෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අරණ්‍ය වාසීව ගුණධම් වඩනකොට උන්වහන්සේ කලකදී උකටලී වෙනවා. තමන් ආපු කාරණේ අමතක වෙලා වෙනත් වෙනත් කාම සංකල්පනා පිළිබඳ අවධානය යොමු වෙනකොට ඒ විල්තර අභියස හිටි රුක්ෂ දේවතාවෙක් ඒ පිළිබඳව සංවේගය උපදවලා තැති ගැනීම ඇති කරලා තමන්ගේ සීලය පිළිබඳව, තමන්ගේ පරමාර්ථය පිළිබඳ ආවර්ජනා කරන්නට සලස්සලා යලි ගුණධම් වඩන්නට මඟ පෙන්වන ආකාරය පදුම පුප්ප සූත්‍රයේ සඳහන් වෙනවා. මේ විදිහට රුක්ෂ දේවතාවුන් හැටියට, වන දේවතාවුන් හැටියට, භූමාටු දේවතාවුන් හැටියට, තලාටු දේවතාවුන් හැටියට, අවශේෂ දිව්‍ය තලවල විමානවාසී දෙවි දේවතාවුන් හැටියට බොහෝ අවස්ථාවල ඒ කාරණය දකින බෝසත්තරයාට සහායක් වෙන්නට පුළුවන්, උපකාරයක් කරන්නට පුළුවන්, ಗುಣ අවදි කරගන්නට උදව් කරන්නට පුළුවන් කියලා දුටු අවස්ථාවල අවශේෂ දෙවි දේවතාවු උදව් කරපු අවස්ථා බොහෝ කොට පවතිනවා පින්නතුනේ. නමුත් විශේෂයෙන් දෙවි බඹුන් පවා සිහියේ තබා ගත යුතු කාරණයක් තමයි බෝසත්වරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය චරිතයක් නෙමෙයි. ඒ නිසා අවශේෂ කෙනෙක් වගේ පරීක්ෂා කරන්නට, ක්‍රීඩා කරන්නට, ශක්තිය උරගා බලන්නට උත්සාහ කිරීම නුවණට හුරු කාරණයක් නෙවෙයි. එය ගින්න සමග ක්‍රීඩා කිරීම වගේ අන්තරාදායක කාරණයක්. ඒ නිසා හැම මොහොතකම ගුණධම් වඩන්නට උපකාර කිරීම අර්ථයෙන් පරීක්ෂා කිරීම වරදක් නෙවෙයි. නමුත් ශක්තිය බලන්නට, එහෙම නැත්නම් ශක්තිය සසඳන්නට, එහෙම නැත්නම් ශක්තියට අභියෝග කරන්නට දෙව්බමුණවත් උත්සාහ කිරීම අයෝග්‍යයි බෝසත්වරයෙක් සමග. මොකද ඒ බෝසත්වරයා තුළ වැඩෙන ශක්තිය හුදු පෞද්ගලික ශක්තියක් නොවේ, එය විශ්ව ධර්මතාවය හා බැඳුණු ප්‍රබල ශක්තියක් වන නිසා. එනිසා දෙවියන් බමුණ පවා විශ්ව ධර්මයට අනුගතයි, යටත්වයි කටයුතු කරන්නේ. ඒ අභිභවා යාමේ හැකියාවක් දෙව් බමුණට පවතින්නේ නැහැ. ඒ නිසා ඒ බුද්ධත්වයේ සඳහා අවබෝධ කරන්නේ විශ්ව ධර්මතාවයයි. ඒ විශ්ව ධර්මතාවය අවබෝධ කරමින් ඒහා සමග ඒකාත්මිකව කටයුතු කරන බෝසත්වරයෙකුට අභියෝග කිරීම නොවේ. දෙව් බමුණටත් කළ හැක්කේ එය හඳුනාගෙන අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂාකාරීව උපකාර කිරීම පමණයි. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අපි සිහිපත් කළේ අසීරු අවස්ථාවලදී සහාය වෙන්නට පුළුවන් ඒ බෝසත්වරයාට ගුණධම් වඩන්නට වගේම ඇතැම් කරුණු ජය ගන්නට. ඒ ඇතැම් කරුණු ජය ගන්නට කියලා අදහස් කළේ පෙනුතුනේ සමහර වෙලාවට බෝසත්වරයාගේ ජීවිතය තොර වෙන්නට කරුණු පැමිණෙන්නට පුළුවන්. ඒතර බෝසත්වරයාට ඒ ගැටලුවක් නොවේ. ජීවිතේ තොරවීම බොහොම නිදහස් මනසින් නික්මයන්නට ඔහු හැම විටම සූදානම්, තමන්ගේ ප්‍රාර්ථනාව හඳුනාගත් තැන. නමුත් ඒ බෝසත්වරයාගේ ජීවිතය ආරක්ෂා වුණොත් තව බොහෝ කාලයක් පවතින ශාසනය රකින්නට, මතු සසුන ගොඩනගන්නට, පිරිවර වැඩෙන්නට යම්කිසි සහයෝගයක් ලැබෙනවයි කියලා පැහැදිලිව පෙනෙන තැනකදී බෝසත්වරයා ජීවිතය අතහරින්නට සූදානම් වුණත් එය අතහරින්නට ඉඩ නොසලසා ජීවිතය ආරක්ෂා කරන්නට කටයුතු කරන්නට දෙව් බමුණට ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ බඳු අසීරු අවස්ථාවලදී ජීවිතය සුරක්ෂිත වෙන්නට, අනතුරු වළක්වන්නට සහාය වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී බෝසත්වරයාට පැමිණෙන අන්තරායක් නොවේ, බිරිඳට, දරුවාට, ඥාතිගණයාට පැමිණෙන අන්තරායක් වෙන්නට පුළුවන්. එතනදී ඇතිවෙන කලකිරීම හේතු කොටගෙන සමස්ත සමාජයෙන්ම සමුගෙන හුදකලා වෙන්නට පුළුවන්. ඒ බෝසත්වරයාට පාඩුවක් හෝ අලාභයක් නොවේ. මොකද බෝසත්වරයා හැම කරුණක්ම අත්දැකිය යුතු නිසා. නමුත් එසේ හුදකලා වීම සමාජයට අලාභයක් කියලා දකිනවනම්, පිරිවරට අලාභයක් කියලා දකිනවනම්, ඒ අන්තරාය වළක්වලා එතනදී ඒ පරිවාරය රැකගන්නට දෙව් බමුණට සහාය වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි දකිනවා බෝසතාණන් වහන්සේ ලෙහෙන කුලයේ ඉපදුණු අවස්ථාවේ තමන්ගේ දරුවා, එහෙම නැත්නම් ලෙහෙන පැටියා මුහුදට වැටුණු අවස්ථාවේ, එතකොට මුහුදු රළ වේගවත් නිසා ලේනෙකුට මුහුදු රළ අභිභවා ලේන් පැටියා ගොඩගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් බෝසතාණන් වහන්සේගේ මහා වීර්‍ය පාරමිතාව එතනදී සක්‍රිය වෙනවා. මේ ලේනා වලිගය ගෙනihin මුහුදට ඔබලා නැවත ගොඩබිමට ඇවිදින් වලිගය ගසා දමමින් මේ උපාය පාවිච්චි කරනවා තමන්ගේ පැටියා බේරා ගන්න. ඒ කල හැකි කාර්යයක් නොවේ. බැලුව බැලමටම එය නිමා කල නොහැකි, කිසිදාක සඵල නොවන නිර්ර්ථක ක්‍රියාවක් වගේ අපි හැම කෙනෙකුටම පෙනෙන්නට පුළුවන්. නමුත් බෝසත්වරු කටයුතු කරන්නේ එහෙම නෙවෙයි. බෝසත්වරයාගේ වීර්‍ය අවදි කරගන්නට කල නොහැකිද හැකිද කියන කාරණය පසෙක තියලා අවස්ථාවට අනුකූලව තමන්ගේ වර්ගයා වෙනුවෙන්, තමන්ගේ පරිවාරය වෙනුවෙන් කළ හැකි හැම පරිත්‍යාගයක්ම ජීවිතේ නොතකා සිද්ධ කරන්නට බෝසත්වරයා ක්‍රියාත්මක වෙනවා. මේ නදහස් කරන්නේ අඥාන ප්‍රතිපදාවක් පිළිබඳව නෙවෙයි පින්නතුනේ. බෝසත්වරයා ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ වීර්‍ය මතු කරලා, වීර්‍ය අවදි කරලා යමක් ජයගත යුතු නම් ඒ අවස්ථාව ජයගන්නට සක්‍රිය වෙනවා පසුබට නොවේ. එතකොට අර බෝසත් ලේනාගේ මේ උපාය දකින සක් දෙවිඳුන් එතරම් ඉදිරිපත් වෙනවා. අර පැටවාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න. එතකොට නිහඬව මේක කළ නොහැකි දෙයක්, මේක කරන්නට පුළුවන්කමක් නැහැ කියලා පසුබට වුණා නම් දෙව් බබුන්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ එතනදි සහාය සඳහා. ඒ නිසා තමන් දුබල වුණොත්, තමන් නිවට වුණොත්, තමන් අධෛර්යමත් වුණොත්, තමන් උදාසීන උකටලීව පසුබට වුණොත් දෙව් බබුන්ගේවත් සහාය ලැබෙන්නේ නැහැ, අවශේෂ මිනිසුන්ගේ සහාය ලැබෙන්නේ නැහැ. ලෝක අභියෝගයන් ජයගන්නට, සබදාහම අවබෝධ කරන්නට, ලොවට පිහිට වෙන්නට යමෙක් අවංකව කැප වෙනවා නම් ඒ හැම අවස්ථාවකම කාර්ය සාධනය උනත් නොඋනත් ඒ පරමාර්ථය සත් පරමාර්ථයක් නම් ඒ පරමාර්ථයට සහාය වෙන්නට දෙව් බඹුන්ටත් මනුස්ස වර්ගයාටත් පුළුවන්කම තියෙනවා. බොහෝ මිනිසුන් වටහා නොගන්නා ප්‍රබලම තැනක් තමයි මෙතන කාර්ය සාධනය පිළිබඳව තර්ක විතර්ක කරන්නට පෙළඹෙනවා. නමුත් මේ උත්සාහය කොතෙක් වටිනවද, මේ අරමුණ කොතෙක් වටිනවද, ඒක සාර්ථක වෙන්නට හෝ නොවෙන්නට පුළුවන් ඒක වෙනම කාරණයක්. ඒක මතුවෙන සාධක මතයි තීරණය වෙන්නේ. නමුත් මේ ප්‍රයත්නය කොතෙක් වටිනවද, මේ පරමාර්ථය කොතෙක් වටිනවද, ඒක සමග ඒකාත්මිකව අපට සහාය වෙන්නට බැරිද, ඒ කුසලයට අපට දායක වෙන්නට බැරිද, මේ විදිහට යම් කෙනෙකුට කාරණේ නිවැරදිව වටහා ගන්නට පුළුවන් නම් දුෂ්කර අවස්ථාවලදී බෝසත්වරයාට සහාය වෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල බෝසත්වරයා රාජ්‍යත්වයට පත් වෙනකොට ශක්ති විඳුන් ඇතුළු ඒ දේවගණයා විශේෂයෙන්ම ඉෂ්ට දේවතාවෝ සේත චත්‍රේත අධිග්‍රහිත දෙවියන් හැටියට නිරන්තරයෙන් අර බෝසත්වරයාට රාජ්‍ය පාලනය පිළිබඳව මඟ පෙන්වීම කරනවා. සක් දෙවිඳුන් ඒ වගේම බ්‍රහ්ම දිව්‍ය රාජයෙන් ඇතුළු අවශේෂ දේවගණයා හැම විටම අවශ්‍ය තැන ඉදිරිපත් වෙලා ඒ බෝසත්වරයාට අර්ථයෙන් ධර්මයෙන් මේ සමාජය ආරක්ෂා කරන්නට මඟ පෙන්වීම කරනවා. මෑත යුගෙත් අපි අත්දැකීමෙන් දන්නවා එබඳු ශක්තිමත් බෝසත්වරු හැබෑවටම වර්තමානයේ ඉබඳු බෝසත් ප්‍රාර්ථනාවක් ඇතුව පාරමිතා බලයක් ඇතුව දෙවියන්ගේ ප්‍රසාදයේ ඇතිව බුදුවරුන්ගේ විවරණ ලබාගෙන පාරමිතා පුරමින් යන බෝසත් චරිත හැටියට අපට හඳුනා ගන්නට හැකි කලාතුරකින් සත්පුරුෂය අපිට මේ සමාජයේ මුණගැහෙනවා. එතකොට ඉබඳු සත්පුරුෂයන් අතර අපි දකිනවා ඒ මහා කාර්යයන්ට අත්තිත් දෙනකොට යුද්ධයන් වලක්වන්නට, ඒ වගේම ලෝකෙට පැමිණෙන මහා ප්‍රබල විපත් වලක්වන්නට ලෝකයාට කිව්වට ඒවා තේරුම් ගන්නටවත් ශක්තියක් නැහැ. ඒවා හාස්‍යයට ලක් කරනවා. නමුත් අර බෝසත්තුරු තමන් තනියම ඒ කරන්නට පුළුවන්ද බැරිද කියන කාරණේ පසකින් තබලා ලෝකයාගේ ජීවිත ආරක්ෂා කරනවා, ලෝකය රකින්නවා කියන ඒකායන අදිෂ්ඨානයෙන් එයට උර දෙන අවස්ථාවල දෙව් බඹුන් ඇතුළු ඒ පරමාර්ථයේ වටිනාකම දන්න බොහෝ සත්වයින් ඒ සඳහා සහාය වෙලා ඒ මහා විපත වළක්වන්නට කටයුතු කරන අවස්ථා අද වුණත් සිහිනුවණින් අපි ලෝකයේ පිළිබඳ පරීක්ෂාවෙන් ඉන්නවා නම් අපට හඳුනා ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට දුෂ්කරම අවස්ථාවලදී බෝසත්වරයා රකින්නටත්, පරිවාරය රකින්නටත්, ඔහුගේ පරමාර්ථය, ඔහුගේ ප්‍රයත්නය ජයග්‍රහණය කරන්නටත් දෙව් බඹුන් ඇතුළු මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු සත්වයින්ට යම් සහදායකත්වයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බෝසත්වරයාගේ සසුනට එකතු වෙන යම් සුවිශේෂ ප්‍රාර්ථනාවක් තමන් සතුව තියෙනවා නම් ඒ බ්‍රහ්ම රාජයෙන්ට, ඒ දිව්‍ය රාජයෙන්ට, ඒ මනුෂ්‍යයින්ට විශේෂයෙන් එහිදී තමන්ගේ ප්‍රාර්ථනාවට අනුකූල කාර්යභාරය සිහිපත් කරගෙන සහාය වීමේ යුතුකමක් පමණක් නෙවෙයි වගකීමක්ම ඒ අයට පැවරෙනවායි කියන බව අපි සිත්ති ධාරණය කරගන්නට ඕන. ඒ වගේම පිනතුනේ හතරවෙනි කාරණේ තමයි ඒ බෝසත්තරයාට පැමිණෙන අපකීර්තිය වළක්වන්නට. ඒ කියන්නේ යම් යම් අවස්ථාවල කරන්නට ඉදිරිපත් වෙන කටයුතු සාර්ථක නොවන තැනදී ඒ සාර්ථක නොවෙන්නේ සමහර විට මහජනයාට ඒ වරප්‍රසාදේ ලබන්නට තරම් භාග්යක් නොතිබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රබල කර්ම වේගයක් එයට හරස් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් බෝසත්වරයාට ඒ කාලවකවානුව වෙනකොට ඒ අභියෝගය ජය ගන්නට අවශ්‍ය තරම් ශක්තිය අවදි නොවී තියන්නට පුළුවන්. ඒ කවර හෝ හේතු සාධක නිසා, එහෙම නැත්නම් අනවබෝධය නිසා නොදන්නා මිනිසුන්, නොදන්නා පුද්ගලයන් ඒ බෝසත්වරයාට අස්ථානේ චෝදනා කරලා නිග්‍රහ කරලා මහා අකුසලයක් සිද්ධ කරගන්න අවස්ථාව වෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවලදී ඒ වැළැක්විය හැකි නම් ඒ හැම මොහොතකම දෙව් බඹුන්ට මහත් වූ කාර්යභාරයක් කළ හැකි. මිනිසුන්ටත් එහිදී විශාල කාර්යභාරයක් කරන්නට පුළුවන්. නමුත් මිනිස්සු ඒ කාරණා තේරුම් ගන්න අවස්ථා ඉතා විරලයි. නමුත් දෙව් බඹුන්ට මේ මහා සත්වයාගේ මහා ප්‍රාර්ථනාව මනවින් වැටහෙන නිසා, පෙනෙන නිසා දෙව් බඹුන්ට එය මනවින් ඉටු කරන්නට පුළුවන්. විශේෂයෙන් අපි දකිනවා ගුත්තිල ජාතකයේ ගුත්තිල පඬිවරයා මූසිලට ශිල්ප හදාරවල තමන්ගේ ශිෂ්‍යයාම තමන්ට අභියෝග කරලා එරෙහි වෙද්දී ගුරු මුෂ්ටි නොතබාම සියලු ශිල්පයන් තමන්ගේ ශිෂ්‍යයාට දුන්නු නිසා ශිෂ්‍යයා තරුණයි, ඔහුගේ ජවය බලය වැඩි, තමන් දැන් මහලු වයසේ. ඒ නිසා තමන් ශිල්පය හදාරලා තිබුණත් තමන්ගේ වෘද්ධභාවය සහ කායික ශක්තියේ ඌනතාවය හේතු කොටගෙන අර අභියෝගයේ ජය ගන්නට තමන්ට මේ මොහොතේ ඉඩ නැහැ කියලා දැනුණු අවස්ථාවේ ගුත්තිල පඬිවරයා පසුබා නික්ම යනවා ඒ අභියෝගයේ බාර නොගෙන. අන්න එතනදී මේ බෝසතාණන් වහන්සේගේ කීර්තිය යටපත් වෙන්නට යන අවස්ථාව දැකලා ඒ මතු කරන්නට, ඒ බෝසත්තරයාට සිද්ධ වෙන්නට යන අපකීර්තිය වළක්වන්නට, ඒ වගේම මේ බෝසත්තරයාගේ කිතුගොස අවදි කිරීමෙන් තව බොහෝ දෙනාට බෝසත්තරයාගේ ශක්තිය දනවන්නට, නොපැහැදුණුන් පහදවන්නට, පරිවාරය ඒකරාශී කරන්නට, අන් අයට චිත්ත ධෛර්යයක් ඇති කරන්නට, ධර්මයේ ජය ගන්නවා කියන බව ප්‍රකට කරන්නට මේ විවිධ කාරණා පදනම් කරගෙන සක් දෙවිඳුන් ඉදිරිපත් වෙලා යම් උපාය මාර්ගයක් කියා දෙනවා ගුත්තිල පඬිවරයාට. මෝසිල කොතෙක් ජව සම්පන්න වුණත්, තරුණ වුණත්, සියලු ශිල්පයන්හි පරතරට පැමිණියත් ඔහුගේ සියලු ශිල්ප ඥානයන් අභිබවා ධර්මයේ ශක්තිය ජය ගන්නට එතනදී සක්‍රදේවේන්ද්‍රයා උපාය මාර්ගයක් කියා දෙනවා. ඒ උපාය මාර්ගය නිසා බෝසත්තරයාගේ කිතුගොස වැඩෙනවා, අපකීර්තිය වළකිනවා, ධර්මයේ ජය ගන්නවා, සත්‍ය ජය ගන්නවා, අසත්පුරුෂයා පරාජයට පත්වීම තුලින් මේ දහම අවදි කරන්නට, අධර්මයේ යටපත් කරන්නට යම්කිසි මගක් තනනවා සක්‍දෙවිඳුන්ගේ උපාය මාර්ගය තුලින්. මෙන්න මේ විදිහට අපකීර්තිය වළක්වන්නටත්, කීර්ති ගෝසාව මතු කරන්නටත්, කීර්ති ගෝසාව මතු කරන්නට ඒ ආකාරයෙන් අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීම වගේම ඒ බෝසත්වරයා යම් යම් කටයුතු කරනකොට ශාසනය රකින්නට, ලෝකය රකින්නට, මනුස්ස වර්ගයා රකින්නට කරන කටයුතු වලදී ඒ දෙවිදේවතාවුන් විශේෂයෙන් ඒ බෝසත්වරයාගේ සත්කාරය හඳුනාගත්තු තැන දෙව්ලොව, බඹලොව සියලු තැන මේ පණිවිඩය එක් සැනින් ගෙන ගොස් මේ කීර්ති ഘോഷාව දසත පතුරවන දෙව් බබුන් අදටත් පවතිනවා පින්නතුනේ. ඒ බෝසත්තරයාගේ කාර්යභාරය નિවරදිව හඳුනාගෙන පරමාර්ථය හඳුනා ගත්තාම මෙන්න අසවල් බෝසත්තරයා මෙබඳු පැතුමක් ඇතුව මෙබඳු සත්කාරයක් අසවල් තැන සිදු කරනවා, සියලු දෙනා එයට ඒකරාශී වෙත්වා කියලා ඒ පිළිබඳව ഘോഷාව මේ තලාටු භූමාටු දෙවියන්, චාතුර් මහරජික දෙවියන් ඇතුළු සදෙව්ලොවත්, ඒ වගේම බඹලොවත් සියලු තන පතුරවන අවස්ථා. මෑත යුගයේ පවා පින්නතුනේ විවිධ ශාසනය වෙනුවෙන් කරන පින්කම් වලදී, ඒ වගේම රට වෙනුවෙන් කරන පින්කම් වලදී, ලෝකයේ වෙනුවෙන්, මනුස්ස වර්ගයා වෙනුවෙන් කරන පින්කම් වලදී අපේ ජීවිතේ පවා අපි අත්දැකලා තියෙනවා එහෙම කිතු ගොස මතු කරලා විශේෂයෙන් මහත් වූ පරිවාරයක් ඒ ශාසනය රකින්නට ඒකරාශී කරන අවස්ථා. අපේ මේ ජීවිතේ අපි අත්දැකලා තියෙනවා ඒ වගේ සුවිශේෂ බෝසත් චරිත ශාසනය රකින්නට, මනුෂ්‍ය වර්ගයා රකින්නට, රට ලෝකය රකින්නට කැපවීමෙන් මහත් පරිත්‍යාගයන් කරපු අවස්ථාවල එබඳු ක්‍රියාවක් කරනවා කියලා ඒ ප්‍රදේශයේ මිනිස්සු දන්නේ නැහැ. ඒ වගේම අවශේෂ කිසිවෙකුට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරලත් නැහැ. නමුත් එක්තරා කාන්තාවකට කතරගම පුණ්‍ය භූමියේහි කිරිවෙහෙර අභියස ඒ සුවිශේෂ පින්කම කරන්නට පාගමනින් හුදකලාව පාදචාරිකාවෙහි යෙදමින් හිටියේ ඒ සුවිශේෂ පිරිවර. එතකොට කතරගම කිරිවෙහෙරෙහි සිටිය එක්තරා කාන්තාවකට සිහිනින් ප්‍රකාශ කරලා තියෙනවා අසවල් දවසේ මෙතන මෙබඳු සුවිශේෂ පින්කමක් කෙරෙනවා, අසවල් බෝසත්තරයා විසින් මේ මහත් වූ සත්කාරය සිද්ධ කරන්නේ. දැන් ඒ තැනැත්තා අසවල් මාර්ගයේ මේ විදිහෙන් පැමිණෙමින් සිටිනවා. ඒ නිසා පෙරමගට යන්න, එතුමාව මුණ ගැහෙන්න, ඔබගේ ප්‍රාර්ථනා සඵල කරගන්න ඒ සුදුසු තැනයි කියලා ඒ කාන්තාවට සිහිපත් කරලා දෙනවා. ඒ කාන්තාව තමන් සමග එකට කුසල් දහම් කරන සුවිසල් පිරිසක් සමග සුවිසාල බස් 7-8කින් ඒ සෙනග එකතු කරගෙන අර බෝසත්තරයා ඇතුළු ඒ පිරිස අර මහමග පාගමනින් ගමන් කරමින් සිටි ප්‍රදේශයට ඇවිල්ලා එකවරම වාහන ටික නවත්තලා සියලු දෙනා වාහන වලින් බැහැලා කවුද කින්ද මන්ද නමක් ගමක් කිසිදාක දැකලත් නැහැ කිසිදාක දන්නෙත් නැහැ යන්නේ කොහෙද කියලා කිසිවෙකුට වෙනත් ආකාරයකින් දැනුම් දීලත් නැහැ. නමුත් අර කාන්තාව ඇවිදී දොහොත් මුදුන් දීලා අර පිරිවරත් එක්කලා බෝසත්වරයාට නමස්කාර කරලා ඔබගේ ශාසනයෙහි දැනට പ്രേතාත්ම භාවයේ ඉන්න പ്രേතයින් 5000ක් සමග ඔබගේ සසුනේ නිවන් අවබෝධ කරන්නට මට අවසර දෙන්න ආශිර්වාද කරන්නට කියලා ඒ විදිහට අවසර ඉල්ලලා ඒ පිරිවරට ඒක රාශි වෙච්ච අවස්ථා මේ ජීවිතේ අපි අත්දැකීම් තුලින් දන්නවා. මෙහෙම කරන්නට පුළුවන් උනේ ඒ කාන්තාවට ඒ පිරිවරට එකතු වෙන්න තමන්ගේ ප්‍රාර්ථනා අවදි කරගන්නට අර මහත් වූ പ്രേත බලමුළුවක් එතනට සම්බන්ධ කරලා සසර ගමනේ නිමා කරලා එතර වෙන්නට ඒ ශාසනයෙන් තොටුපළ තනන්නට අවස්ථාව සැලසුනේ කවුරුන් නිසාද? යම්කිසි දෙවි කෙනෙක් හෝ දේවතාවෙක් හෝ ඒ කාන්තාවට හිත ඇති, එහෙම නැත්නම් බෝසත්වරයාට හිත ඇති, එහෙම නැත්නම් සසුනට හිත ඇති, එහෙම නැත්නම් ඒ සසුනේ යම්කිසි විශේෂ තනතුරකට පාරමිතා පුරන යම් කාර්යභාරයක් හිමි එබඳු කෙනෙකුන් විසින් සිහිනෙන් ඒ සංඥාව දනෝපු නිසායි අර කාන්තාව ඇතුළු പ്രേත ලෝකේ දැනට කටයුතු කරන දැනට උපත ලබා සිටින 5000ක් දෙනාට මේ මතු සසුනේ නිවන් දකින්නට අවකාශ ලබා ගන්නට මේ බෝසත්වරයාගෙන් සුවිශේෂ විවරණයක් ගන්නට පුළුවන් වුණේ. මේ විදිහට පිනතුණි පිරිවර ගොඩනගන්නට ඒ පිරිවරට අර බෝසත්වරයාටත් මුල් අවදියේදී අර විදිහට තමන්ගේ ප්‍රාර්ථනාව සිහි කරගන්නට නොහැකි වෙන්න පුළුවන්. ඉතින් පිරිවර හැටියට එන අයට තමන්ගේ ප්‍රාර්ථනා අමතක වෙනවා, මුලා වෙනවා, වෙනත් පැතුම් වල පැටලෙනවා, මේවා සුලභව සිද්ධ වෙන කාරණා. විශේෂයෙන්ම පින්නතුනේ අපි දකිනවා අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක පදවිය ලබන මුගලන් හාමුදුරුව පවා ඒ පාරමිතා පුරාගෙන එන අවදීයේදී මාර තත්වයට, එහෙම නැත්නම් මාර පදවිය දරමින් මාරයෙක් හැටියට ක්‍රියාත්මක කරමින් දූෂී කියන මාරයා හැටියට බුදු කෙනෙකුගේ පිරිවරෙහි මහරහතන් වහන්සේ නමකට පහරක් ගහලා කල්ප ගණනක් නිරේහි දුක් විඳපු ආකාරය. එතකොට මේ බුදුවරයෙකුගේ අග්‍රශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරගෙන 이르දි බලයෙන් අගතැන්පත්ව බොහෝ දෙනාට අරහත්ත්වයට පත්වෙන්නට මඟ පෙන්වන්නට දක්ෂතා ඇති කරගෙන යන අග්‍රශ්‍රාවකවරයෙකුටත් තමන් එන ගමන් මඟ එසේ සිහිපත් නොවීමෙන් මම්මුලා වෙන්නට පුළුවන් නම් අවශේෂ ශ්‍රාවක චරිත ගැන කතා කරන්නට දෙයක් නැහැ පින්නතුනේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම බෝසත්තරයා තමන්ගේ ස්වශක්තියෙන් වැඩෙනා වගේම බෝසත්තරයා සහාය වෙනවා පරිවාරය ගොඩනගන්නට. ඒ වගේම ඒ පරිවාරය අවසන් මොහොත දක්වා ශක්තිමත්ව ස්ථාවරව පවත්වාගෙන යාමේ පූර්ණ වගකීමක් බ්‍රහ්ම දිව්‍ය රාජයන් සහ සක්‍ර දිව්‍ය රාජයන් අවශේෂ දෙවි දේවතාවුන් මනුෂ්‍ය නොවන අවශේෂ සියලු දේව ගණයාට සත්ත්ව ගණයාට පැවරෙනවා ශාසනයක් ගොඩනැගීම සම්බන්ධව. මේ කාර්යභාරයේ මේ වගකීම විශේෂයෙන්ම ඒ බුද්ධ ශාසනයේ සුවිශේෂ තනතුරු ප්‍රාර්ථනා කරගෙන යමින් දැනට දේවත්වයේ බ්‍රහ්මත්වයේ හෝ අමනුෂ්‍ය තලවල ඉන්න සියලු දෙනාට ඒ වගකීම විශේෂයෙන් පැවරෙනවා. වගකීමක් හැටියට අන් සියලු දෙනාටම ඒ අවස්ථාව ශ්‍රණ සම්පත්තියක් හැටියට තමන්ට කුසල් කරගන්නටත් තමන්ට පාරමිතා ධර්ම සම්පූර්ණ කරගන්නටත් කැමැත්තක් ඇතොත්, අවශ්‍යතාවයක් ඇතොත් ඒ බෝසත්වරයාගේ සසුනට එකතු වෙන්නටත්, එහෙම නැතිනම් ඊට අවකාශ නොවේ නම් ඒ බෝසත්වරයාට ඒ කරන සහයෝගය තුළින් අන් අයට ඒ බෝසත්වරයා සමග එකතු වෙන්නට පිරිවර සම්පත් සාධනය කරගන්නට උපකාර කිරීම තුළින් වෙනත් බුද්ධ ශාසනයක සුවිශේෂ ශක්තියක් ගොඩනගා ගන්නට අවකාශ සලස්වා ගන්නට ඕනෑම කෙනෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, අවශේෂ සත්වයෙකුට ඉඩකඩ පවතිනවා පින්නතුනේ. ඒ නිසා දිව්‍ය මනුෂ්‍ය සියලු දෙනාටම මේ ශන සම්පත්තිය ඒක ඊටාම කලාතුරකින් එළඹෙන්නට පුළුවන්. ඒ වටහා ගන්නට පුළුවන් මිනිස්සෙයින් මනුලෝ විරල වීම බොහොම අවාසනාවන්ත කාරණයක්. නමුත් ඒ පිළිබඳව කනගාටු වෙන්නට දෙයක් නැහැ. ඒක තමයි මනුස්ස ලෝකයේ ස්වභාවය. මොකද මේ මනුස්ස කයේ තියෙන ඕලාරික බව, මේ ඉන්ද්‍රිය පද්ධතියේ තියෙන තීව්‍රතාවයත් එක්කලා මනසේ හැකියාවන්ට මුල්තැන දෙනවාට වඩා ඉන්ද්‍රියවල ප්‍රබලත්වයට නතුවීම මෙහි ස්වභාවික ගුණයක්. එහෙම නැත්නම් ස්වභාවික දුර්වලකම. ඉතින් දෙවියන්ට බඹුන්ට අවශේෂ උපපාතික සත්වයින්ට ඒ මනුකයක එහෙම නැත්නම් ඕලාරික කයක ශක්තිය පරිහරණය කරලා බොහෝ පාරමිතා සම්පාදනය කරගන්න තියෙන අවකාශ නැති බව ඒ අයට මහත් වූ අලාභයක්. නමුත් ඒ අයගේ මනස නිදහස්ව ලෝකය දකින්නට ආවර්ජනා කරන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න කෙනෙකුගේ ශක්තිය හඳුනා ගන්නට ඒ අය තුල සවිය බලය ඕපපාතිකව ලැබූ උත්පත්ති ශක්තිය තුල පවතින නිසා ඒ සියලු සත්වයින්ට මේ ශන සම්පත්තිය තමන්ට ප්‍රයෝජනෙ පිණිස යොදා ගන්නට පුළුවන්. ඊළඟට අවසාන කාරණේ තමයි සම්බුදු සසුනක් සුරකීම. එහෙම නැත්නම් සම්බුදු සසුනක් නියෝජනය කිරීමේ පිරිස් බලය ගුණ නැගීම, ඒ වගේම සම්බුද්ධ ශාසනයක් රැකීම කියන කාර්යභාරය දෙවියන්ට බඹුන්ට විශේෂයෙන් පැවරෙනවා. මොකද ශක්‍රදේවේන්ද්‍රයාට විශේෂ කාර්යභාරයක් පැවරෙනවා බුද්ධ ශාසනයක් ගොඩ නැගීමෙහිලා. මොකද බෝසත්ත්වරයාගේ සමස්ත පාරමිතා චාරිකාවම සක් දෙවිඳුන් සමග ඒකාබද්ධව පවත්වන ක්‍රියාපටිපාටිය. ඒ වගේම බ්‍රහ්මහින්ට විශේෂ කාර්යභාරයක් පැවරෙනවා. මොකද මේ මහා පෘථුවියක් ආරම්භ වෙන අවදීම තීරණය වෙනවා. ඒ පෘථුවිය අවසන් වෙන්නට කලින් බුදුරු කී දෙනෙක් ඒ පෘථුවියේ පහළ වෙනවද කියලා ඒ බෝසත්වරු සුරක්ෂිත කිරීම, ඒ බෝසත්වරුන්ට කාලඝෝෂා කිරීම, ඒ බෝසත්වරුන්ට අවශ්‍ය පරිස්කාර සම්පාදනය කිරීම, ඒ බෝසත්වරුන්ට බුදු වෙන්නට ආරාධනා කිරීම, බුදු පසු දහම් දෙසන්නට ඇරයුම් කිරීම, දහම් අවබෝධ කරන්නට බොහෝ දෙනාගේ සිත් සතන් නතු කිරීම, මේ ආදී මහත් වූ කාර්යභාරයක් ශාසනය පවත්වන්නට ශාසනය රකින්නට දෙව්බඹුන්ට පැවරෙනවා. ඒක බුදුවරයෙක් විසින් මගේ ශාසනය රකින්නට කියලා අමුතුවෙන් පවරන්නට අවශ්‍යතාවයක් නැහැ. පින්නතුනේ දැන් අපේ ශාසන ඉතිහාසයේ මහා වංශය වැනි ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක් දෙවිඳුන්ට ලංකාවේ මගේ ශාසනය චිරකාලයක් පවතිනවා ඒ සසුන රකින්නට කියලා බාර කළ බව. ඒතර බුදුරජාණන් වහන්සේ ඇතැම් විට එහෙම ප්‍රකාශනයක් සක් දෙවිඳුන්ට සිහිපත් කරන්නට ඇති. නමුත් එය සිහිපත් කළාය නොකළාය කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. තමන් සතු කාර්යභාරය, තමන්ගේ භූමිකාව නිවැරදිව හඳුනා ගත්තොත් දෙවියන්ටත් බඹුන්ටත් අවශේෂ සත්ත්වයින්ටත් ප්‍රධාන වශයෙන් මනුස්සයින්ටත් ඒ කාල පරිච්ඡේදයේ සාසනය රකින්නටත් මතු සසුන ගොඩනගින්නටත් සුවිශේෂ ක්‍රියා පටිපාටියකට නැඹුරු වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මනුස්ස ලෝකයේ පිළිබඳව සිතා බලනකොට අපට පෙනෙනවා වර්තමානයේ ගිහි පැවිදි බොහෝ දෙනා ඒ තමන්ගේ භූමිකාව කාර්යභාරයෙන් නිවැරදිව හඳුනාගෙන ක්‍රියාන්වකරන ආකාරය. භික්ෂුන් වහන්සේ තමන්ගේ ශාසනික ප්‍රතිපදාව, භික්ෂුත්වයේ භූමිකාව, භික්ෂුත්වයේ කාර්යභාරය, තමන් ගුණධම් වඩමින් සසුන රැකීම නැමැති ප්‍රමුඛ කාර්යයක් තමන්ට කරන්න තියෙනවා කියන මේ මූලික අවබෝධයෙන් ගිලිහෙනවා නම් ඒ භික්ෂුවට ශාසනයක් රකින්නටවත් ශාසනයක් නියෝජනය කරන්නටවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේම යම් මිනිස්සෙක් රාජ්‍යත්වයේ තුල හෝ අවශේෂ තානාන්තරයක් දරාගෙන හෝ මේ සසුන රැකීම මිනිස් වර්ගයාගේ ගුණධම් රැකීම මගේ ප්‍රබල වගකීමක් යුතුයකමක් කියන එක අමතක කරලා හුදු දේශපාලන ඉලක්ක සඳහා පමණක් කටයුතු කරනවා නම් ඒ දේශපාලනඥයාගෙන් මිනිස්සෙයින් රකින්නටවත් ශාසනය රකින්නටවත් මතු සසුනක් ගොඩනගන්නටවත් යම් දායකත්වයක් කාර්යභාරයක් අපේක්ෂා කරන්නට බෑ. ඒ වගේම යම් දෙවියෙක් යම් බ්‍රහ්මෙක් කල්පනා කරනවා නම් සසුන රැකීම මිනිසුන්ගේ වගකීමයි, අපට අදාළ කාර්යයක් නොවේ නිසා මිනිසුන්ට ඕන නම් සාසනය රැකගත්තු දෙන් කියලා කල්පනා කරනවා නම් ඒ දෙවියන් හෝ ඒ බ්‍රහ්මයන් සාසනික ප්‍රතිපදාව හඳුනාගත්තුයි නෙවෙයි, සාසනය රකින්නට තමන්ට ලැබුණු වරප්‍රසාදේ ප්‍රයෝජනයට ගන්න අය නෙමේ, ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න අය හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. බුද්ධෝත්පාද කාලයක ඒ සාසනික පිහිටෙන් තමන් පිරිහෙනවා මතු සසුනක් ගොඩනගන්නට දායක වීමෙන් ලබන්නට තියෙන මහා වරප්‍රසාදය තමන්ට අහිමි විය යනවා. ඒ වගේම යම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් කල්පනා කරනවා නම් සාසනය කියන්නේ මිනිසුන්ට පමණක් අයිති එකක් නෙවෙයි, සත්තා දේව මනුස්සානම් දෙවි බමුණු දෙපාර්ශ්වයටම සසුන අයිති. ඇයි මේ සාසනය දෙයියෝ රකින්නේ නැත්තේ? මෙච්චර මේ සාසනය විනාශ වෙනවා, අධර්මයේ පැතිරෙනවා, ඇයි ශක්‍රදේවේන්ද්‍රයන්ට මේවා පේන්නේ නැද්ද? බ්‍රහ්මයන්ට පේන්නේ නැද්ද? කෝ සාසනය රකින්න බුදුහාමුදුරුවෝ බාර කළේ ශක් දෙවිඳුන්ට දෙන්නේ මේක රකින්නට ඕන නේද? දළදා මාලිගාවට බෝම්බ ගහද්දි, ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට වෙඩි තියද්දි මේ සක්‍ර දෙවියන්ට පේන්නේ නැද්ද? එහෙම හිතනවා නම් යම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව දෙවියන් ශාසනය රකීවි කියලා අපේක්ෂා කරනවා නම් ඒ භික්ෂුව ඒ භික්ෂුණී උපාසකයා උපාසිකාව ශාසනික ප්‍රතිපදාව හඳුනාගත්තු කෙනෙක් නෙවෙයි, ශාසනය රකින්නට කැප වෙන කෙනෙක් නෙමෙයි, මතු සසුනක් ගොඩනගන්නට දායක වෙන්නට යම් වගකීමක් කාර්යභාරයක් දරන්නට පුළුවන් චරිතයක් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ බුදු කෙනෙකුගේ පහළවීමෙන් කලාතුරකින් ලැබෙන සුවිශේෂ අවස්ථාවක්. අපි අද මාතෘකා කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ දහම් පාඩයයි. ඒක පුග්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සන. මහණෙනි, මේ ලෝකේ ඊටාම කලාතුරකින් කල්ප ලක්ෂ ගණනකින් කල්ප අසංඛ්‍ය ගණනකින් මේ ලෝකේහි පහළ වෙනවා එක්තරා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා පහළ වෙන්නේ ලෝකානුකම්පාය ලෝකයට අනුකම්පාව පිණිස, ඒ වගේම අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන සියලු දෙවි මිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, වැඩ පිණිස, යහපත පිණිස, සසර ගමන කෙලවර කිරීමෙන් ලබන උත්තම පරමාර්ථය පිණිස එකම එක පුද්ගලයෙක් මේ ලෝකේ පහළ වෙනවා. කතමෝ එක පුද්ගලෝ කවුද ඒ එකම පුද්ගලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තථාගතෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දෙවි මිනිසුන්ට අනුකම්පා පිණිස, හිත වැඩ පිණිස ඉතා කලාතුරකින් කල්ප බොහෝ ගණනකින් ලොව පහළ වෙන ඒ සුවිශේෂ අසිරිමත් පුද්ගලයා. ඒ ලොව පහළ වෙන අසිරිමත් පුද්ගලයාගේ මූලික චර්යා පද්ධතියයි බෝසත් ප්‍රතිපදාව කියලා කියන්නේ. බුද්ධත්වයට යන බෝසත්වරයා මහබෝසත් කියලා හඳුන්වනවා. පච්චේක බුද්ධත්වයට යන බෝසත්වරයාත් බෝසත්වරේ, ශ්‍රාවක බුද්ධත්වයට යන බෝසත්වරයාත් බෝසත්වරේ. ඒ නිසා බෝධිය අවබෝධ කිරීම සඳහා උනන්දු වෙන සියලු සත්වයෝ බෝසත් කියන පොදු නාමයෙන් හඳුන්වන්නට පුළුවන්. නමුත් අද අපි මේ විශේෂයෙන් අවධාරණය කළේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යන මහ බෝසත්වරුන්ගේ චර්යා ප්‍රතිපදාවට දෙව් බඹුන් ඇතුළු දේවගණයාගේ සහයෝගය කෙසේ ලබා දිය හැකිද? ඒ ශාසනයක් ගොඩනැගීමේදී බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙව් බඹුන්ගේ කාර්යභාරය කෙසේ හඳුනා ගත යුතුද කියන කාරණය. ඒ නිසා දෙවියන්ගේ කාර්යභාරය දෙවියන් හඳුනාගෙන කටයුතු කරනවා සේම මිනිසුන්ගේ කාර්යභාරය මිනිසුන් හඳුනාගෙන කටයුතු කළොත් දෙව් මිනිසුන් දෙගොල්ලගේම ඒකරාශීත්වයෙන් ඒ දෙව් මිනිසුන් දෙපක්ෂයටම සාස්ෘ වෙන සම්මා සම්බුදුරෙක් ලොව පහළ වෙන්නට, සසුනක් පිහිටවන්නට අපි සියලු දෙනාටම දායක වෙන්නට පුළුවන් යම් නිශ්චිත කාර්යභාරයක් අපට අවශ්‍ය නම් තනතුරක් හැටියට බාරගෙන ඒ තනතුරක් අදිෂ්ඨාන කරගෙන අවශ්‍ය නම් නිශ්චිත කාර්යභාරයක් කරන්නට පුළුවන්. එසේ අවශ්‍ය නොවේ නම් හුදකලාව නිදහස්ව අවස්ථාව ලැබෙන හැටියට පවතින සසුන රකින්නටත්, මත්සු සසුන ගොඩනගන්නටත් ලද හැකි අවස්ථාවක නිවන් අවබෝධ කරන්නටත් අවස්ථාවෝචිත පාරමිතා පුරන්න බෝසත්වරුන්ට සහාය වෙන්න, ගුණනුවණ වඩන්නට අපට අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් ගෞතම බුද්ධ ශාසනයේ තවමත් විද්‍යමානව පවතින බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවත් ධර්මයේ සංඝ රත්නයේ තවම ජීවමානයි. අනාගතයේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන දෙවියන්ගෙන් විවරණ ලැබූ, බුදුවරුන්ගෙන් විවරණ ලැබූ බෝසත්වරු මනුලොවත් දෙව්ලොවත් හැසිරෙනවා. ඒ දෙව්ලොව හැසිරෙන දෙවිවරු හඳුනා ගන්නට දෙවියන්ට පුළුවන්කම තියෙනවා. මනුලොව හැසිරෙන බෝසත්තුරු මහ බෝසත්තුරු හඳුනා ගන්නට දෙවියන්ට හැකියා තියෙනවා. නමුත් මිනිස්සෙන්ටත් උත්සාහ කළොත් ඒ බෝසත්තුරු හඳුනා ගන්නට පුළුවන්. හඳුනා ගන්නා ප්‍රමාණයෙන් තම තමන්ගේ කාර්යභාරය ඉටු කරන්නට අප කැප වෙන හැටියටත්, ඒ වගේම බ්‍රහ්ම දිව්‍ය රාජ්‍යයෙන් සක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන් යක්ෂ භූත පිසාච ආදී මේ අවශේෂ සියලු සත්ත්ව සමූහයන් ශාසනය රකින්නට, මතු සසුන් තල ගොඩනගන්නට, මහ බෝසත්වරුන්ගේ බෝසත් පාරමිතාවන් පූර්ණ කරන්නට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායකත්වයේ සලස්වා දෙමින් කුසල් දහම් රාශි කරගන්නට මෙයසු දහම් කරුණු සියලු දෙව් බඹුන්ටත්, සියලු මනුෂ්‍ය සමූහයාටත්, සියලු අමනුෂ්‍ය ගණයාටත් මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා පැවැත්වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම දේශනාව සඳහා අද අපට ආරාධනා කළේ ගයන්වන්නේ අරච්චි මහත්මයා ඇතුළේ පවුලේ පින්නතුන්. ඒ පින්නතුන්ගේ සුවිශේෂ ආරාධනාව නොවන්නට අද මෙබඳු දේශනාවක් අප විසින් සිද්ධ නොකරන්නට තිබුණා. එනිසා ඒ දායක පින්නතුන්ගේ සුවිශේෂ ආරාධනාව පිළිබඳවත් විශේෂයෙන් සිහිපත් කරමින් මේ දේශනාව සඳහා මාතෘකාව යෝජනා කළ ඒ සුවිශේෂ කල්යාණ මිත්‍ර සත්පුරුෂයින්ට, ඒ වගේම මේ සඳහා කරුණු ගුණ කරද්දී කල්පනා කරද්දී දැන හෝ නොදැන අපට සහාය වුණු සියලු මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, අමනුෂ්‍ය ආදී සියලු සත්වෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් කර ගනිත්වා ඔබ අප ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලය ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම විශේෂයෙන් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ මීට වසරකට ඉහතදී මේ පරිලෝ යන්නට යෙදුණු සුනිල් ගාමිණී වන්නේආරච්චි ආදරණීය ස්වාමි පුරුෂයාණන් දයාබර පියාණන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ මූලික පරමාර්ථය ඇතුව අනෝමා වන්නේආරච්චි මෑණියන්, ඒ වගේම සමන්ති වන්නේආරච්චි දියණිය, ඒ වගේම චම්මික බෑනනුවන්, ජයන මුණුබුරා, ඒ වගේම බුද්වින් මුණුබුරා, ඒ වගේම ගයන් වන්නේආරච්චි පුතණුවන්, සාරන්දි ලේලිය, ඒ වගේම සුදම්සා මිනිබිරිය, නිර්වාන් මුණුබුරා ඇතුළු මේ පවුලේ සියලු දෙනා එකතු වෙලා අද දවසේ මේ පින්කම සඳහා දායකත්වයෙන් ක්‍රියා කළේ ඒ පිනතුන්ගේ මූලික අභිප්‍රාය පරිදි මීට වසරකට ඉහතදී මේ පරිලෝ යන්නට එදුණු සුනිල් ගාමිණී වන්නේආරච්චි මහත්මයා ඇතුළු හැම දෙනාගේම පරම්පරාවල මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම දායකත්වයේ දන්න පින්නතුන් හැම දෙනාටම, ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම, මේ පින්කම සංවිධානය කරන්න අප කැපවුණු සියලු දෙනාටම, මෙය මනවින් පටිගත කරලා බොහෝ දෙනාට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසන සියස මාධ්‍ය ජාලයට සභාපතිතුමා, කාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාටම, මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්රවයත් නම් මේ සියල්ලක් දුරු වේවා, ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන මේ බඳු කුසල් දහම් සම්පාදනය කරගෙන තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.